Honorable Sridharan, you have 17 minutes.
கௌரவ குழுக்களின் பிரதி தவுசாளர் அவர்களே, இன்றைய நாள் இந்த விவாதத்தின் பொழுது மிக முக்கியமாக நேற்றைய வரவு செலவு திட்ட சமர்ப்பணத்தினுடைய அடிப்படையை மையமாக வைத்து இன்றைய என்னுடைய கருத்துக்களை நான் பதிவு செய்கின்றேன். மிக முக்கியமாக இந்த நாட்டினுடைய ஜனாதிபதி அவர்களால், நாட்டினுடைய நிதியமைச்சர் அவர்களால் நேற்றைய தினம் இங்கே ஒரு வருடாந்த அறிக்கை சமர்ப்பிக்கப்பட்டிருக்கிறது. இது வருடம் வருடம் நிதியமைச்சரால் வைக்கப்படுகின்ற வருடாந்த அறிக்கையினுடைய ஒரு வெளிப்பாட்டை மீண்டும் ஒரு முறை சொல்லியிருக்கிறது. இந்த தமிழ் சினிமா படங்களிலே ஒரு வடிவேலு என்கிற பாத்திரம் இப்பொழுதும் இந்தியாவிலே, தென்னிந்தியாவில் தமிழ் திரைப்படங்களில் மிக கோலோச்சி கொண்டிருப்பவர் நடிகர் வடிவேலு அவர்கள். அவர் ஒரு வசனம் பாவிப்பார் அநேகமான படங்களில், வருமானால் வராது. அந்த வருமானால் வராது என்றுதான் நேற்றைய ஜனாதிபதியினுடைய இந்த வரவு செலவு திட்டமும், 10,000 ரூபாய் அரச உத்தியோகத்தர்களுக்கு ஜனவரி மாதம் வரும், ஆனால் வராது, அவர்கள் சித்திரைக்கு பிறகுதான் அதை பற்றி யோசிக்கலாம் என்று சொல்லுகிறார் என்றால், ஒரு நாட்டில் ஒரு வரவு செலவு திட்டம் சமர்ப்பிக்கப்படுகிற பொழுது நம்பிக்கை என்பது சரியானதாக சொல்லப்படவன். இன்று பத்திரிகைகளை எல்லாம் புரட்டி பார்க்கிற பொழுது அரச உத்தியோகத்தர்களுக்கு 10,000 ரூபாய் கொடுப்பனவு இவ்வாறுதான் தலையங்கமிடப்பட்டிருக்கிறது. ஆனால் அது அரச உத்தியோகத்தர்களுக்கு தை மாதத்தில் இருந்து வழங்கப்படும் என்று சொல்லப்பட்டாலும் சித்திரை மாதத்துக்கு பிறகு, அதுக்கிடையில் நாட்டில் கணக்க மாற்றங்கள் வரலாம், சிலவேளை பங்குனி மாதம் ஜனாதிபதி தேர்தல் வரலாம், அல்லது அதுக்கு பிறகு என்னென்ன மாற்றங்கள் நாட்டிலேயும் ஏற்படலாம். ஆனால் இவ்வாறான ஏமாற்று நடவடிக்கைகள் அரசாங்கத்திடம் இருக்கும் வரைக்கும் அரசாங்கம் சரியான ஒரு பாதையை தெரிவு செய்ய முடியாது, அரச உத்தியோகத்தர்களையும் சரியான பாதைக்கு கொண்டு செல்ல முடியாது. அதைத்தான் இன்றைய நாட்கள் மிக தெளிவாக சொல்லுகின்றன. இங்கே நான் ஒரு விடயத்தை பதிவு செய்ய வேண்டும். இந்த நாடு சமாதானத்தினுடைய கதவுகளை இறுக மூடி வைத்திருக்கிறது. இங்கு சமாதானம் பற்றி பேசுவதற்கான எந்த இலக்குகளும் இந்த நாட்டில் இருக்கின்ற எந்த தலைவரிடமும் இல்லை. அது அந்த திராணி சிங்கள தலைவர்கள் யாரிடமும் இருப்பதாக எனக்கு தென்படவில்லை. இந்த நாட்டினுடைய ஜனாதிபதியாக இருக்கலாம், பிரதமராக இருக்கலாம், அல்லது இங்கே இருக்கின்ற அமைச்சர்களாக இருந்தாலும், யாராவது இந்த நாட்டிலே பெரியோடி போயிருந்த 80 வருடங்களாக இங்கே அல்லல் பட்டுக் கொண்டிருக்கிற மக்களுடைய பிரச்சனை தொடர்பில் ஒரு சமாதானத்தை பேசி நிலைநாட்டுவதற்கு, அல்ல அவர்களுடைய உழைப்புகளையும் இந்த நாட்டுக்கு உள்வாங்கி இந்த நாட்டை சரியான பாதையிலே கொண்டு செல்வதற்கான எந்த கெட்டித்தனங்களும் இந்த நாட்டு தலைவரிடம் கிடையாது. மலேசியாவில் இருந்த தலைவருக்கு இருந்த அளவு தைரியம் திராணி, சிங்கப்பூரினுடைய தலைவருக்கு இருந்த தைரியமும் அக்கறையும், இலங்கையினுடைய தலைவர்களுக்கு இந்த நாள் வரை வரவில்லை என்பதுதான் மிக முக்கியமான ஒரு பதிவு. ஆகவே இங்கு இலங்கையிலே சமாதானத்தின் கதவுகள் அறவே இறுகவே மூடப்பட்டிருக்கிறது. நல்லிணக்கத்தின் கதவுகளுக்கு சீல் வைக்கப்பட்டிருக்கிறது. இங்கே நல்லிணக்கம் பேசப்படுகிறதே தவிர, வாய் வார்த்தைகளில் பேசப்படுகிறதே தவிர, நல்லிணக்கம் ஒரு நல்ல இணக்கமாக இந்த நாட்டிலே ஏற்படுவதற்கான வாய்ப்புகள் இல்லை. மீண்டும் இந்த நாட்டிலே துன்பங்கள் துயரங்கள் நடைபெறாது, அல்லது இந்த நாட்டிலே மீண்டும் தமிழ் மக்கள் வஞ்சிக்கப்பட மாட்டார்கள், அவர்கள் மீது நடந்த இனப்படுகொலை மீண்டும் நடைபெற மாட்டாது, அவர்கள் மீது நடந்த போர்க்குற்றங்கள் இனியும் நடக்காது என்று சொல்வதற்கான மீள நிகழாமை பற்றிய எந்த விதமான உத்தரவாதங்களும் இந்த நாட்டிலே இல்லை. அதனால் இந்த நாட்டினுடைய நல்லிணக்கம் என்கின்ற கதவும் இறுக்கி சீல் வைக்கப்பட்டிருக்கிறது. இங்கே நல்லிணக்கத்துக்காக சொல்லப்பட்டிருக்கிற நேற்றைய வார்த்தை வலிந்து காணாமலாக்கப்பட்டவர்களுக்கு நிவாரணம் வழங்குவதற்கு அரசாங்கம் பல கோடி ரூபாய்களை ஒதுக்கீடு செய்கிறது. இறந்து போன உயிர்களுக்கு நீங்கள் காசால் விலை பேசுகிறீர்களே தவிர, அவர்களுக்கு என்ன நடந்தது? இறுதி யுத்தத்திலே சரணடைந்தவர்கள், ஒப்படைக்கப்பட்டவர்கள், வலிந்து காணாமல் ஆக்கப்பட்டவர்கள், இவர்களுக்கு என்ன நடந்தது என்பதை கண்டுபிடிப்பதற்கு, அல்லது மீண்டும் அது நிகழாமல் இருப்பதற்கு இந்த நாட்டினுடைய தலைவர்கள் அல்லது இந்த நாட்டினுடைய நியாயமுள்ள மனிதர்கள் என்ன செய்ய போகிறீர்கள்? உங்களுடைய மனச்சாட்சிகளின் கதவுகளை நீங்கள் சற்று சிந்தித்து பாருங்கள். இது நடைபெறுமா? இந்த நாட்டிலே நடக்கக்கூடியதாக இருக்குமா? அல்லது இந்த நாட்டிலே நீதி ஒன்று கிடைக்குமா? நான் இங்கு புத்த பகவானுடைய ஒரு வாக்கியத்தை நான் உங்களிடம் சமர்ப்பிக்க விரும்புகிறேன். இங்கு இருக்கின்ற புத்த பகவானை வணங்குகின்ற சிங்கள தலைவர்கள் இருந்தால் தயவு செய்து உங்களுடைய காதுகளில் இதை கேளுங்கள். மனிதன் தான் செய்யும் பாவ கருமத்தின் பிடியில் இருந்து தப்பவே முடியாது. நான் திரும்பவும் பதிவு செய்கிறேன், மனிதன் தான் செய்யும் பாவ கருமத்தின் பிடியில் இருந்து தப்பவே முடியாது. தப்பித்துக் கொள்ளும் இடம் பிறந்த வானிலும் இல்லை, ஆழ்ந்த கடலிலும் இல்லை. இந்த பாவத்தை எந்த மனிதனாக இருந்தாலும் அவன் செய்யும் பாவத்தில் இருந்து அவன் தப்பவே முடியாது என்பதைத்தான் புத்த பகவான் தன்னுடைய வசனமாக, தன்னுடைய வாக்கியமாக, போதனையாக அவர் சொல்லியிருக்கின்றார். குறிப்பாக கௌரவ தலைமை தாங்கும் குழுக்களின் தவிசாளர் அவர்களே, இந்த நாட்டிலே நடந்த பெரிய ஒரு யுத்தத்தை பார்த்து, மக்களுடைய அழிவை பார்த்து, மண்ணின் மீது ஆசையை துறந்து, கௌதம புத்தர் சித்தார்த்தர் தன்னை ஞானம் பெற்ற துறவியாக அடையாளப்படுத்தினார், ஒரு மதத்தை உருவாக்கினார், ஒரு புத்த மதத்தின் ஊடாக உலகத்துக்கு காருண்யத்தையும் கருணையையும் சொன்னார். ஆனால் அந்த மதத்தை பின்பற்றுகின்ற, அவருடைய பெயரால் விகாரைகளை அமைக்கின்ற, அவருடைய பெயரால் இந்த நாட்டிலே அநியாயங்களுக்கெல்லாம் முடிசூட்டுகின்ற பௌத்த பிக்குமாரை கொண்டிருக்கிற இந்த நாட்டில் இன்னும் இந்த நியாயமும் காருண்யமும் யாரிடம் இருப்பதாக எனக்கு தெரியவில்லை. ஆகவே இவருடைய புத்த பகவான் சொன்ன இந்த பாவங்களை நீங்கள் எங்கே கழுவப் போகிறீர்கள், நீங்கள் எங்கே கரைக்கப் போகிறீர்கள்? தயவு செய்து சிந்தித்து பாருங்கள். இங்கே மட்டக்களப்பு மாவட்டத்தினுடைய மயிலத்தமடு மாதவனை பகுதிகளில் நான் உங்களுக்கு காண்பிக்கிறேன். கௌரவ குழுக்களின் தவிசாளர் அவர்களே, வாய் பேச முடியாத மாடுகளுடைய வாய்களில் அவற்றுடைய வெடிகளை வைத்து, வெடிக்கக்கூடிய சாதாரண வெடிகளை வைத்து வாய் பேச முடியாத மிருகமான மாடுகளை வாய்க்குள்ளே அந்த வெடிகள் வெடித்து சிதறி அந்த மாடுகள் வாய் பேச முடியாமல், உணவு உண்ண முடியாமல் அந்த மாடுகள் செத்து போகின்ற மிகப்பெரிய காருண்யம் புத்த பகவான் போதித்த காருண்யம் இலங்கையினுடைய கிழக்கிலே மட்டக்களப்பு மாவட்டத்தினுடைய மயிலத்தமடு மாதவனை பிரதேசத்திலே நடைபெற்றுக் கொண்டிருக்கிறது. அங்கே இருக்கின்ற விவசாயிகள் தங்களுடைய கால்நடைகளை கொண்டு போய் மேய்ச்சல் தரையிலே மேய்க்க முடியாமல், புல்களிலே மேய விட முடியாமல் தவித்துக் கொண்டிருக்கிறார்கள். தெருக்களிலே அவர்கள் குந்தி கொண்டிருக்கிறார்கள். அவர்களுடைய மாடுகளுக்கு இராணுவத்தில் இருந்த ஒரு காலை இழந்த இராணுவ வீரனாக இருந்து தன்னை அடையாளப்படுத்திய ஒருவர் வாய் வடிய வெங்காய வெடியின் மூலமாக மாடுகளை வெடி வைக்கிறார். அங்கு மாடுகள் சுடப்படுகிறது. அந்த இடத்துல இருக்கின்ற வாய் பேச முடியாத பிராணிகள் அந்த இடத்துல இறந்து போகின்றன. எத்தனையோ ஆயிரம் பேருடைய வாழ்க்கை காருண்யம் வேண்டி நிற்கின்ற மிருகங்களுடைய காருண்யத்துக்கான இந்த நாடு மயிலத்தமிழ் மாதவனையில் தன்னுடைய பாவத்தினுடைய சம்பளத்தை இந்த நாடு பெற்றுக் கொண்டிருக்கிறது. உங்களுக்கு தெரியும், இந்த நாட்டிலே பல பேர் எழும்பி ஆடினார்கள். முதலைகளுக்கு கூட மனிதர்களை வெட்டி போட்டார்கள் என்ற செய்தி இந்த நாட்டிலே தான் வந்தது. அவர் கூட, அந்த சொன்னவர் கூட அண்மையிலே பேசுகிற பொழுது இங்கே சொன்னார், இந்த சபையிலே சொன்னார், இந்த நாட்டை பிரபாகரனிடம் அரவாசியை கொடுத்திருந்தால் இன்றைக்கு என்ன கெதியாக இருக்கும் என்று ஸ்டேல் காசா பிரச்சனையை ஒப்பிட்டு அவர் பேசியிருந்ததையும் நான் பார்த்தேன். ஆகவே இந்த நாட்டில் இருக்கின்றவர்கள் என்ன மனநிலையோடு இருக்கிறார்கள்? நீங்கள் ஒரு முறை பேசுகிற பொழுது என்ன வார்த்தைகளை வாக்கியங்களை பேசுகிறீர்கள், இன்னொரு முறை பேசுகிற பொழுது உங்களுடைய வார்த்தைகளும் வாக்கியங்களும் என்னவாக மாறியிருக்கின்றன? இதைத்தான் இன்று ஒரு சிங்கள இனப்பெரம்பலை எவ்வாறு கிழக்கு மாகாணத்தில் அதிகமாக கொண்டு வர வேண்டும் என்பதற்கு ஒரு கையாளுகின்ற
Honorable Mrs. Rohini Kumar Vijayaratnam.
அந்த அடிப்படையில் தான் தொடர்ந்தும் இந்த நாட்டிலே காருண்யமோ அல்லது இரக்கமோ இல்லாத மனிதர்களாக இந்த நாடு போய்கொண்டே இருப்பதை இந்த நாட்டிலே உள்ள ஒவ்வொருத்தரும் நீங்கள் அவதானிக்கக்கூடியதாக இருக்கும் என்று நான் நினைக்கிறேன். அங்கே வாழுகின்ற அந்த மக்களுடைய வாழ்க்கை பிரச்சனை, 60 நாட்களுக்கு கிட்டத்தட்ட மயிலத்தமடு மாதவனையில் இருக்கின்ற மக்கள் சித்தாண்டியிலே தெருவிலே இருந்து தங்களுக்காக கெஞ்சுகிறார்கள். எங்களுடைய வாழ்க்கையை, எங்களுடைய வாழ்வாதாரத்தை வாழ விடுங்கள் என்று கேட்கிறார்கள். ஆனால் நேற்றும் கூட ஈராவூர் நீதிமன்றத்திலே ஒரு நீதிமன்ற தீர்ப்பு கிடைத்திருக்கிறது. அங்கிருக்கின்ற ஒரு 13 பண்ணையை மறிக்கின்ற, அவருடைய மேய்ச்சல் தரையை மறிக்கின்ற பண்ணையாளர்களை வெளியேறுமாறுதான் அந்த நீதிமன்றம் சொல்கிறது. ஆனால் அங்கு 100 கணக்கானவர்கள் மேய்ச்சல் தரைகளை அடாத்தாக பிடித்து அந்த இடங்களிலே அவர்கள் பண்ணையாளர்கள் என்று அடையாளப்படுத்துகிறார்கள். ஆனால் அவர்கள் வேறு மாவட்டங்களைச் சேர்ந்தவர்கள், அந்தந்த மாவட்டங்களில் அவர்களுக்கு காணி இருக்கிறது. பண்ணை நிலம், நிலம் செய்யக்கூடிய பண்ணை செய்யக்கூடிய நிலங்கள் உண்டு. ஆனால் ஏன் அவர்கள் அங்கு கட்டாயமாக அனுப்பப்படுகிறார்கள் என்றால், அந்த மயிலத்தமடு மாதவனை என்கிற சிறந்த மண்வளம் உள்ள இடத்தில், மேய்ச்சல் தரை உள்ள இடத்தில், சிங்கள குடியேற்றத்தின் ஊடாக, புலனறுவை ஊடாக, மட்டக்களப்பு மாவட்டத்தினுடைய சன பரம்பலை இல்லாமல் செய்வதற்கான முழு காரியங்களையும் மிகவும் மிக துல்லியமாகவும் இவர்கள் செய்து வருகின்றார்கள். இது ஏற்கனவே அங்கிருந்த கிழக்கு மாகாண ஆளுநர் ஜகம்பத் அவர்கள் இருந்த காலத்திலேயே இது திட்டமிடப்பட்டது. ஒரு நீண்ட காலமாக அடிப்படையில் செய்யப்பட்ட ஒரு காரியம்தான் இன்று மயிலத்தமடு மாதவனியாக அந்த மக்களுடைய வாழ்க்கையை சீரழிக்கும் வகையிலே மேற்கொள்ளப்பட்டிருக்கிறது. ஆகவே இந்த நாட்டினுடைய நல்லிணக்கம் பற்றி நீங்கள் எவ்வாறு பேச முடியும்? வெறுமனே ஒரு அரசியல் தேவைகளுக்காக ஒரு வருடாந்தம் வரவு செலவு திட்டம் கொண்டு வரப்பட வேண்டும். அந்த வரவு செலவு திட்டம் கொண்டு வரப்படாவிட்டால் சம்பளம் இல்லை, அல்லது அன்றாட செலவுகளை மேற்கொள்ள முடியாது, நாங்கள் நடைமுறை செலவுகளை சாத்தியப்படுத்த முடியாது. ஆகவே வரவு செலவு திட்டத்தை நாங்கள் பாராளுமன்றத்தில் சமர்ப்பித்து அதனை பாஸ் பண்ணி ஆக வேண்டும் என்பது ஒரு அரசாங்கத்தினுடைய நடைமுறை. ஆனால் அதற்குள்ளாலே சில கொள்கைகளை சொல்லுவார். ஜனாதிபதி அறிவிக்கிறார், நாங்கள் இதை நீங்கள் வெறும் அரசியலாக பார்க்காதீர்கள், இந்த நாட்டினுடைய அபிவிருத்திக்காக பாருங்கள் என்று. இந்த நாட்டிலே நடக்கின்ற ஒவ்வொரு விடயங்களும் நீங்கள் அரசியலாக பார்க்கவில்லை என்றால் ஏன் இங்கிருந்து வாழ்ந்த மக்களுடைய, தமிழ் மக்களுடைய பிரச்சனைக்கு ஒரு நியாயமான தீர்வை உங்களால் காண முடியாமல் இருக்கிறது? 2015 செப்டம்பர் மாதம் இதே ஜனாதிபதி பிரதமராக இருந்த பொழுது, மைத்ரிபால சிறிசேன இந்த நாட்டின் ஜனாதிபதியாக இருந்த பொழுது, மங்கள சமரவீர அயலுறவுத்துறை அமைச்சராக இருந்த பொழுது, நாங்கள் இங்கே நடந்த அனைத்து யுத்த குற்றங்களையும் ஏற்றுக்கொண்டு ஒரு நியாயமான தீர்வுக்கு நாங்கள் செல்லுகிறோம், நாங்கள் விசாரணை செய்கிறோம் என்று சொன்ன நீங்கள் இதுவரை என்ன செய்திருக்கிறீர்கள்? வலிந்து காணாமல் ஆக்கப்பட்டவர்களுக்கு என்ன நீதி வழங்கியிருக்கிறீர்கள்? நீங்கள் இந்த மண்ணிலே அவர்களுக்காக கொடுக்கப்பட்ட விடை என்ன? அதனால் தான் நான் சொல்கிறேன், நல்லிணக்கத்தின் கதவுகளை நீங்கள் இறுக பூட்டி சீல் வைத்துவிட்டு இன்று காணாமல் ஆக்கப்பட்டவர்களுக்கு நான் பணம் வழங்குகிறேன் என்றால் இது ஒரு கண்ணை மூடிக்கொண்டு பூனை பால் குடித்தது போல இந்த நாட்டில் இருக்கின்ற ஒரு சமூகத்தினுடைய, தமிழ் சமூகத்தினுடைய வலிகளையும் அவர்களுடைய வேதனைகளையும் நீங்கள் மூடி மறைக்க முயல்கிறீர்கள், அல்லது அதை இல்லாமல் செய்ய முயற்சிக்கிறீர்கள். இதற்கு சர்வதேச நாடுகளும் உங்களுக்கு சில சாதகமாக இருக்கின்றன. இன்று ரஷ்யாவிலும் உக்ரைனிலும் நடைபெறுகின்ற இரண்டு நாடுகளுக்கும் இடையிலான சண்டை, காசாவிலே நடைபெறுகின்ற இஸ்ரேல் நாட்டுக்கும் காசாவில் நடைபெறுகின்ற யுத்தம், இந்த பலஸ்தீனிய காசா, பலஸ்தீனிய இஸ்ரேல் காசா யுத்தம், இந்த கமாசுக்கு இடையில ஏற்படுகின்ற போர், இவையெல்லாம் இந்த இலங்கைக்கு சாதகமாக மாறியிருக்கிறது. காரணம், அங்கே நடைபெறுகின்ற விடயம் தொடர்பிலே இங்கு பலர் கண்ணீர் வடிக்கிறீர்கள். காசாவிலே இறந்து போன குழந்தைகள் பற்றி சொல்லுகிறார்கள், அங்கே இருக்கின்ற நாங்கள் அதை யாரும் நிராகரிக்கவில்லை. நாங்களும் அந்த வலிகளையும் வேதனைகளையும் நேரடியாக உணர்ந்தவர்கள் என்ற வரையில் நான் சொல்லுகின்றேன், இந்த நாட்டிலே இதே மாதிரியான துன்பங்களும் துயரங்களும் மிக கூடிய அளவில் நடைபெற்றன. வைத்தியசாலைகள் மீது பொஸ்பரஸ் குண்டுகள் வீசப்பட்டது, கொத்தணி குண்டுகள் வீசப்பட்டது, கோயில்கள் மீது வீசப்பட்டது, மக்கள் கூட்டம் கூட்டமாக நெருங்கி சென்ற பொழுதெல்லாம் அவர்கள் மீது பராஜ் குண்டு தாக்குதல்கள் மேற்கொள்ளப்பட்டது, குழந்தைகள் கஞ்சிக்காக நின்ற பொழுது அவர்கள் மீது பராஜ் குண்டுகளை வீசினார்கள், கொத்தணி குண்டுகளை வீசினார்கள். வீசியவர்கள் இலங்கை அரச படைகள், இலங்கை விமானப்படைகள். இவ்வளவும் செய்த நீங்கள் இன்று காசாவிலே நடைபெறுகின்ற விடயம் தொடர்பிலே நீங்கள் கண்ணீர் வடிப்பது ஒரு முதலை கண்ணீராக உங்களுக்கே தெரிய இல்லையா? தயவு செய்து யோசித்து பாருங்கள், நாங்கள் இந்த நாட்டில் என்ன செய்தோம்? ஏன் 1940களில் சிங்கப்பூர், ஜப்பான், மலேசியா போன்ற நாடுகளுடைய தலா வருமானத்தோடு ஒப்பிடுகிற பொழுது இருந்த நிலைமையும், இலங்கையினுடைய தலா வருமானம் எவ்வளவு இருந்தது, இன்றே 80 கடந்த பிற்பாடும் கிட்டத்தட்ட 100 நெருங்குகிற பொழுது இலங்கையினுடைய தலா வருமானம் என்ன, மலேசியா, ஜப்பான், சிங்கப்பூருடைய தலா வருமானம் என்ன? ஏன் இலங்கை இப்படி போனது? அந்த நாடுகள் இனவாதங்களை தூக்கி எறிந்து விட்டு அனைத்து இனங்களையும் அரவணைத்து நாட்டை இன்று கொண்டு சென்றார்கள். நாட்டை அவர்கள் அபிவிருத்தி பாதையிலே கொண்டு சென்றார்கள், நாட்டிலே சம உரிமை வழங்கினார்கள், நாடு முன்னேறி இருக்கிறது. ஆனால் இலங்கையிலே இன்னும் இனவாதம் கோலோச்சி கொண்டே இருக்கிறது. பௌத்தத்தினுடைய பெயரால் இந்த பிக்குமார் செய்கின்ற அலப்பறைகளும் அநியாயங்களும் இந்த நாட்டில் தலை விரித்தாடுகிறது. இன்னுமே மட்டக்கிளப்பு பிக்கு கௌரவ சாணக்கியனை தன்னை கொலை செய்ய முனைகிறார் என்று அவர் மீது குற்றம் சொன்னார், அவர் மீதான முறப்பாடு பொலிஸ் நிலையத்தில் செய்யப்பட்டும் இன்று வரை பிக்கு கைது செய்யப்படவில்லை. ஆனால் ஒரு இந்து மத குருவாக இருந்தால், அல்லது ஒரு கிறிஸ்தவ மத குருவாக இருந்தால் அடுத்த நொடி அவர் கைது செய்யப்பட்டிருப்பார். இந்த நாட்டில் இருக்கிற மதத்தினுடைய சுதந்திரம் என்ன? மதத்துக்காக கொடுக்கப்படுற நியாயம் என்ன? இந்த நாட்டில் ஏன் நீதியும் நியாயமும் சரியான முறையில் ஏன் கொண்டு செல்லப்படவில்லை? ஏன் இது கையாளப்படவில்லை? மட்டக்களப்பில் இருக்கின்ற பிக்குனுடைய அட்டகாசம் இன்னும் முடிந்ததாக இல்லை. அங்கே அவருடைய அந்த தொல்லைகளும், அவரால் விளைவிக்கப்படுகின்ற அநியாயங்களும், அந்த மக்கள் நிம்மதியாக இன்னும் வாழ முடியாமல் இருக்கிறது. ஆகவே இந்த நாட்டினுடைய நீதி என்பதும் நியாயமான சமாதானம் என்பதும் இந்த நாட்டு மக்களுக்கு எங்கே கிடைக்க போகிறது? நீங்கள் எவ்வாறு வழங்கப் போகிறீர்கள்? வெறுமனே அறிக்கை எழுதி ஒரு வரவு செலவு திட்டமாக வாசிப்பதல்ல நாட்டினுடைய அபிவிருத்தி. இந்த நாட்டிலே உழைக்கக்கூடிய வர்க்கம் எவ்வளவு தூரம் இந்த நாட்டில் நிலையாக இருக்கிறது? உழைக்கக்கூடிய வர்க்கத்தை கவர்ந்து அந்த இந்த நாட்டிலே அவர்கள் ஓடி போகாமல் அவர்கள் உழைக்கக்கூடிய வகையிலே நீங்கள் என்ன வார்த்தைகளை நேற்று பிரயோகித்திருக்கிறீர்கள்? கிட்டத்தட்ட 5000 வைத்தியர்கள் இந்த நாட்டை விட்டு ஓடிவிட்டதாக இந்த நாட்டினுடைய மிக முக்கியமான வைத்தியர் சங்கம் GMOA தெரிவித்திருக்கிறது. அதைவிட இந்த நாட்டினுடைய கல்விமான்கள் புலமையாளர்கள் இந்த நாட்டை விட்டு ஓடிக்கொண்டிருக்கிறார்கள். பல்கலைக்கழகத்திலிருந்து பட்டம் பெற்று வெளியிலே வந்த மாணவர்கள் 4 ஆண்டுகளாக வேலை இல்லாமல் காத்திருக்கிறார்கள். இந்த நாட்டில் என்ன இருக்கிறது அவர்களுக்கு? ஒரு படித்த பட்டதாரிக்கு நீங்கள் காட்டுகின்ற வழி என்ன? காப்போத்த உயர்தரம் படித்த ஒரு மாணவனுக்கு உங்களால் சொல்லப்படுகின்ற வழி என்ன? இந்த நாட்டில் இருக்கின்ற புதிய புதிய இளைஞர்களுடைய வரவுக்கு இந்த நாடு சொல்லுகின்ற புத்தாக்க சிந்தனை என்ன? எதுவுமே இந்த நாட்டிடம் இல்லை. எந்த கொள்கையும் இல்லை. எந்த விதமான ஒரு பொருளாதார அறிவும் இல்லை. நீங்கள் முழுக்க முழுக்க உங்களுடைய மனதிலே தோய்ந்து போயிருப்பது எவ்வாறு தமிழர்களை அழிப்பது, அவர்களுடைய நிலங்களை பிடிப்பது, எவ்வாறு இந்து கோயில்களை அழிப்பது, எவ்வாறு அவர்களை இந்த மண்ணிலிருந்து அகற்றுவது, எவ்வாறு பௌத்த மதம் பௌத்த மதம் என்ற வெறியோடு எவ்வாறு திரியலாம்? இதுதானே உங்களுடைய மனங்களில் இருக்கின்ற மிகப்பெரிய விடயமாக இருக்கிறது. அதனால் தான் இந்த நாடு முன்னேற முடியாது. கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த நாட்டு ஒரு மாற்றம் வேண்டுமா? இந்த நாடு அபிவிருத்தி நோக்கி போக வேண்டுமா? வெறும் வரவு செலவு திட்டத்தால் வராது. அரசியல் கொள்கைகளை மாற்றுங்கள் என்பதால் வராது. அல்லது இதனை அரசியல் ஆக்காதீர்கள் என்று ஜனாதிபதியோ யாரும் கேட்பதால் வராது. முதலில் இந்த நாட்டிலே ஒரு இன நல்லிணக்கத்தை உருவாக்குங்கள். நடந்து முடிந்த போருக்கான காரணம் என்ன? ஏன் அப்படி ஒரு போர் நடந்தது? எத்தனை ஆயிரம் தமிழர்கள் கொல்லப்பட்டார்கள்? எத்தனை ஆயிரம் தமிழர்கள் இந்த மண்ணில இனப்படுகொலை செய்யப்பட்டார்கள்? அதற்கு என்ன மாற்று வழி? நாங்கள் என்ன செய்ய போகிறோம்? நீங்கள் உங்களுடைய ஒவ்வொரு சிங்கள தலைவருடைய மனங்களிலும் இந்த கேள்விகளை கேளுங்கள். தமிழர்களையும் அனைத்து இந்த நாட்டிலே அவர்களுக்கு ஒரு நிரந்தர தீர்வை வழங்கி நாங்கள் எவ்வாறு இந்த நாட்டில் ஒரு சமாதானத்தை கட்டியெழுப்பலாம், மீண்டும் நிகழாமல் எப்படி பார்க்கலாம், நாங்கள் எவ்வாறு இந்த நாட்டை கட்டியெழுப்புவதற்கு அவர்களையும் அனைத்து அரவணைத்து செல்லுகின்ற ஒரு சந்தர்ப்பத்தை எவ்வாறு உருவாக்கலாம் என்பதை முதலிலே ஒவ்வொரு சிங்கள தலைவர்களும் சிந்திக்கிற பொழுதுதான் இந்த நாடு பொருளாதாரம் நோக்கி நகர முடியும். இல்லையே இது ஒரு தேர்தலுக்கான வரவு செலவு திட்டமாக, அடுத்த தேர்தல் பற்றி பேசுகின்ற ஒரு தேர்தல் விஞ்ஞாபன அறிக்கையாக சமர்ப்பிக்கப்பட்டிருக்கிறது. அடுத்த வருடமும் இதிலே சொல்லப்பட்ட பல விடயங்கள் சொல்லப்படாமல் போகும், அல்லது இன்னும் புதிய விடயங்கள் சொல்லப்பட்டு செய்யப்படாமல் போகும். ஆகவே இந்த நாட்டினுடைய பொருளாதாரம் பற்றி சிந்திக்கிற நீங்கள் முதலாவது இலங்கையிலே இருக்கின்ற இனப்பிரச்சினைக்கு ஒரு நிரந்தர தீர்வை, நிரந்தர சமாதானத்தை, சமாதானத்தின் கதவுகளை திறந்து எப்படி பேசலாம் என்பதை யோசியுங்கள். அதன் பிறகு இந்த நாட்டுக்குரிய முன்னேற்றம் பற்றி சிந்தியுங்கள். நன்றி.
ஸ்துதி கரு மஹிந்த அமரவீர மத்துமா அபுத்துமாட்ட மினித்து பகலவுக்கு காலை அத்தியும்
கரு மூலாசனாரூட மந்திரி துமியனி ஈயதினே முதல்ல மாத்தவரைய விதியட்ட ஜனாதிபத்துமா மெத்தியன அபியோக பிலிபந்தவ அவதானி முகரமின் ரட்டே திபுணு தத்தியாத் தேவகேம் அநாகத்த வெடப்பில்லாத் பிலிபந்தவ அயவேலேக்கனின் கருணு கணனாவாக்கு திரிபாத்கரா அப்பமே அயவேலேக்கனைய பிலிபந்தவ கதாகராத்தி புகுவாயட்ட விவித தேவால் கியான்ன புழுவா அது சாமான்ய ரட்டக்கனாங் அப்பி இன்னே விபக்ஷேக்கேன மே புகோ தேவால் அத்தகியலாத் திதாகான்ன புழுவா நமுத் அப்பிட்ட அமுதக்கரான் பெஹ ஜனாதிபத்து மத்திய சந்தான்கர ஆகாரேட்டம் மே ரட்டே எத்துமா முதல்ல மாத்தியவரையா வகையும் ஜனாதிபதி வரையா பாவட்ட பத்தேன கொட்ட ரட்ட திமுனு தத்தே இவெல்லாம் ரட்ட அராஜிக்க விழா திமுனே அகமத்திவரே நத்துவ தின கணனா மே ரட்ட திமுனா அகமத்திவரே பத்கரகான கௌரவத் இதிரி பத்துனேன ஏ இதிரி பத்கர யோஜனா கர சியலுமதேனா ஏகே மகேர்லகியா விபக்ஷ நாயகத்துமாட்ட கிவ்வா அண்ணுகுமாரி சாநாயக மெத்துமாட்ட கிவ்வா விவித கொந்தேசியாவா விவித தேவாளுக்கு கௌரவத் மேக பாரகத்தினே ஏ பாரகத்தினத்த வின கிசி தேக் நிசா நிமே ஜனாதிபதி கமக்கட்ட அகமதி கமட்ட ஆசாவாக் நத்தி நிசா நிமே பாரகின கரண்ண பெரி நிசா தமாய் பாரகத்தினத்தே மே கினிகொட கௌத பணின்னு கீழ தமாய் கிவ்வே மே கால போம்பே கௌத பாரகண்ண கீனக தமாய் ஏ ஆகி மத்தே உனே போது ஏ வினகொட்ட பே தகத்துனாக் வித்தர விதுலியனே ஏ வகேம டீசல் டிகாக் கண்ண கீழா மினிசு மெரனவா கேஸ் போலிமே மினிசு மெரனவா போரட்டி கண்ண புலுவங்கமக்தி முனினே கோவிந்த் பார்வாலல உத்கோஷன கரணவா මගාව අතෑරලා ගිහිල්ලා තිබුණා. ඒ නිසා තමයි මේ හැම කෙනෙක්ම මගහැරියේ. එහෙම නැතු අපි දන්නා මේ ආසාවක් නැතුව හෝ රට කරන්න බැරි නිසා නෙමෙයි, මේක අරගෙන කරන්න බැරි නිසා. අපි දන්නා මේ වෙලාවේ අදහස් ඉදිරිපත් කරපු අපිත් ගිහිල්ලා කතා කරා. අපි කිව්වා මේ හැමෝටම අගමැතිකම් මාරගෙන මේ රට බාරගන්න අපිට කිසිදු තනතුරක් අවශ්‍ය නැහැ, අපි සම්පූර්ණ සහයෝගය දෙන්නම් කියලා. අපි සම්පූර්ණ සහයෝගය දෙන්නම් මේ කටයුත්තට කියලා. නමුත් බාරගත්තේ නැත්නම් මේක ඇත්තටම ලොකු අභියෝගයක්. ඉතින් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ තනි පුද්ගලයෙක් විදියට ඉඳපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අභියෝගය බාරගත්තා. බාරගත්තාම අපි කණ්ඩායමක් විදියට අපි ගිහිල්ලා එතුමාට සහයෝගය අපිත් දුන්නා. අපිත් හිතුවේ නෑ මේ තරම් මට්ටමකට අවුරුද්දක් යනකොට මේ මට්ටමට මේ රට ගේන්න පුළුවන් වෙයි කියලා. අද සමහර අයට මතක නැහැ එදා තිබුණු තත්ත්වේ. මිනිස්සු මැරිච්ච එක ඒ වෙලාවේ කිව්වේ මේවා ගණන් වැඩි වුණත් කමන්නේ, හරියට තෙල් ටික දෙන්න, ගෑස් ටික දෙන්න, විදුලි බලය දෙන්න කියලා. අපිට කරවලේ ඉන්න බෑ කියලා. අපේ කර්මාන්ත පවත්වාගෙන යන්න බෑ. හෝටල් ටික පවත්වාගෙන යන්න බෑ. අපිට මේක කරගන්න බෑ. කීයට හරි කොහොම හරි අරගෙන දෙන්න කියලා. අද වෙනකොට දැන් QR කෝඩ් එකක් නැහැ, තෙල් ටික ගහ ගන්න පුළුවන්, කියන්න පුළුවන් ගණන් වැඩි කියලා. ගෑස් ටික ගන්න පුළුවන් ගිය සෙනෙන්. දැන් පැය 24 විදුලිය තියෙනවා. මේ කලාපේ බොහෝ රටවල් වල අපිට වඩා යම් මට්ටමක ඉන්න රටවල්වත් පැය 24 විදුලිය නැහැ. ඉතින් විදුලිය තියෙනවා. මිලේ වැඩිවීමක් තියෙනවා. ඒක කරන්න දෙයක් නැහැ. ඒ ජාත්‍යන්තර වෙළඳපොළත් එක්ක ලෝකයේ යුදමය තත්ත්වයක් එක්ක තමයි ඒවා ගලපගෙන යන්නේ. හැබැයි අද ඒ තත්ත්වේ සම්පූර්ණ වෙනස් වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ විතරක් අපේ රටේ හාල් අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් රටින් ගෙනල්ලා කන්න දුන්නේ. 2022 අවුරුද්දේ රටේ සහල් අවශ්‍යතාවෙන් තුනෙන් එකක් මෙට්‍රික් ටන් 24 ලක්ෂ 24ක් ඕන, මෙට්‍රික් ටන් ලක්ෂ 8ක් අපි ආධාර විදියට හම්බ වුණ කොටස සහ සල්ලි වලට ගෙනාව කොට සිකතු වෙනකොට ලක්ෂ 8ක් අපි ගෙනල්ලා කෑව රටහල්. එහෙම තත්ත්වයක් තිබුණේ. නමුත් ජනාධිපතිතුමා පළවෙනියටම පොහොර වැඩසටහනට අපිට උදව් කළා. පොහොර ටික ගොවියට දීලා අද වෙනකොට ගොවි ජනතාව වගා කරලා තියෙනවා. දැන් අපිට අවශ්‍ය අපි කනහල්, සාමාන්‍ය මිනිසු කනහල්, නාඩු හාල්, කැකුළු හාල්, සුදු කැකුළු, රතු කැකුළු, මේවා අද මේ රටට ඇති වෙන්න තියෙනවා. පාලන මිලට වඩා උඩින් යන්න දෙන්නේ නැතුව විකුණන්නත් පුළුවන්. හිඟයක් ඇති වෙන්නෙත් නැහැ ඒ සහල්ල. යම් හිඟයක් තියෙනවා. කීරි සම්බවල යම් අඩුවක් තියෙන එක ගොවින් වගා කරේ අඩුවෙන්. ඒ නිසා ඒවයි සමහරලාට සංචාරක ව්‍යාපාරට උමනා නිසා දැන් වෙළඳ අමාත්‍යතුමා අංශෙනුත් ඉල්ලලා තියෙනවා. අපිට විවිධාංශ වලින් ඉල්ලීමක් තියෙනවා ඒවා සංචාරක ව්‍යාපාරට අවශ්‍යයි කියලා. ඒක ගැන අපි දැන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ගන්නවා. එහෙම අවශ්‍ය වුණොත් ඒ සුපිරි ගණේ හා විතරයි මේ රට ගේන්න අවශ්‍ය වුණොත් ගේන්න වෙන්නේ. අනිත් සහල් ඇති වෙන්න අපේ රට තුළ නිෂ්පාදනය කරන්න අපේ ගොවියා සමත් වෙලා තියෙනවා. ඒකෝට දැන් ආහාර නිෂ්පාදනය අපි යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. රුපියල් 500ට විතර හාල් කිලෝ එක යනවායි කියලා ඒ වෙලාවේ කිව්වේ. අද කන්න පුළුවන් ගානකට මේක ඇවිල්ලා තියෙනවා. අනිකුත් නිෂ්පාදන ටික වැඩි වෙලා තියෙනවා. කෘෂිේෂ්ඨේ වෙනසක් ඇති වෙමින් පවතිනවා. ඒ වගේම ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් වෙමින් යනවා. සංචාරක ව්‍යාපාරේ සම්පූර්ණ කඩාවැටුණා. ඇයි පාරවල් වාහන උද්ඝෝෂණ කරනවා? මේ සියල්ල මැද්දේ සම්පූර්ණ එක නැත්තට නැති වෙලා තිබුණා. අපිට ඒ වෙලාවේ ඩොලර් මිලියන 20ක් ගන්න තිබුණේ නැහැ මහා භාණ්ඩාගාරේ සල්ලි. තෙල් නැව් වලට ඩෙමරේජ් ගෙවපු ප්‍රමාණය විතරක් අඩු ගානේ නැව් පහක් විතර අපිට ගන්න තිබුණා. තෙල් ඒ තරම් වියදමක් අපි ඩෙමරේජ් ගෙව්වා. මොකද තෙල් වරායට නැවෙනවා අපිට බේර ගන්න ඩොලර් නැති නිසා. ඒ වගේ විශාල අමාරුම තත්ත්වයක ඉඳලා අද යම් මට්ටමකට ප්‍රකෘති තත්ත්වයකට පත් වෙමින් යනවා. අර ජනාධිපතිතුමා කිව්වාගේ මිනිස්සු හිතෙන් අතෑරලා තිබුණේ තෙල් ගහගෙන අනේක මිනිස්සු බයිසිකල් ඉල්ලන්න ගත්තා, පුෂ් බයිසිකල්. මිනිස්සු කරත්ත ගැන හිතුවා ඒ ප්‍රවාහන කටයුතු වලට. ඒ වගේම ගෙදර ගෑස් වෙනුවට දර ගැන හිතලා, සුපර් මාකට් වල දර, ඒ වගේම මැටි වලන් විකුණන තත්ත්වයට පත් වෙමින් ගියා. ඉතින් ඒ தත්ත්වය තමයි නෑ ඒක තමයි මොන தත්ත්වයරි අපි ඔක්කොම තමුන්නාසෙලයි අපි ඔක්කොම මේක කාටවත් එක්කෙනෙකුට දෙන්නෙකුට මේකෙන් මග අරින්න බෑ. මේ ණය මේ 1900 අපි නිදහස ලබන වෙලාවේ මේ රටේ ණය තිබුණේ නෑ. ණය තිබුණේ නෑ. අපි ණය දුන්නා එංගලන්තෙට. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ දැන් ඒ වයින් කැඩලා ගිහිල්ලා ඉන්න තමුන්නාන්සලා අපි මේකේ මගකීමෙන් මග අරින්නේ නැහැ. අපි අපිත් වගකීම බාර ගන්නවා. හැබැයි මේ හැමෝම මේකට වග කියන්න ඕන. කාටවත් බේරෙන්න බෑ. අපි මේකට වග කියන්න ඕන නැහැ කියලා. ඒ වගේම මේ ශ්‍රීධරන් මන්ත්‍රීතුමා ප්‍රශ්න ගන්නාවක් කිව්වා. ඒ අය ඒ ප්‍රදේශවල ඇතිවෙච්ච යුදමය තත්ත්වය නිසා තමුන්නාන්සලා අදත් කතා කරන ඔය LTT සංවිධානය කරපු විනාශය නිසා මහා දෙවන්ත පරිහානියක් මේ රටේ ඇති වුණා. ඒ වගේම ජනතා ආයුක්ති පෙරමුණ කාලේ ඇතිවෙච්ච ඒ තත්ත්වය නිසා ඒ 89 කාලය තුල වෙච්ච විනාශය, ඒ වගේම ඒ 71 වෙච්ච විනාශය නිසාත් මේ යම් පරිහානියක් ඇති වුණා. මේ සියලු තත්ත්වයන් මැද්දේ බැලුවත් අපි හැමෝම මේකේ වගකීමෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් අද වෙනකොට තිබෙන තත්ත්වය අනුව යම් මට්ටමකට මේක පාලනය කරගෙන අද සහන ප්‍රමාණයක් දෙන්න පුළුවන් වෙනවා. කවුරුත් හිතුවේ නැහැ මේ වගේ අයවැලේකණයක් ඉදිරිපත් කරාගේ. ඒ නිසා තමයි දැන් කියන්නේ මේක ඡන්ද අයවැලේකණයක් කියලා. ඒක හොඳයි එහෙම කියන එක. එතකොට ඒ කියන්නේ ඡන්දෙකට යන්න තරම් මට්ටමකට මේ අයවැලේකණේ හදලා කියලා හරි කියනෝනේ. ජනතාවට ලබා දෙන්න පුළුවන් සහන ටිකක් දුන්නා වගේ නෙමෙයි හැම පැත්තක්ම ආවරණය වෙන විදිහට කටයුතු කරා. මේක උතුරේට ජනතාව පදිංචි කරන්න උතුරේ සම්වර්ධනය වෙනුවෙන් මුදල් දුන්නා. කඳුකර ප්‍රදේශයේ ඒ වතුකරේ ජනතාව වෙනුවෙන් මුදල් වෙන් කරා. ගොවි ජනතාව වෙනුවෙන්, දීවරය වෙනුවෙන්, රජයේ සේවකයා වෙනුවෙන්, ගැබිණි මාතාවන් වෙනුවෙන්, වැඩිහිටි දීමනාව ගන්න අය වෙනුවෙන්, සමෘද්ධිය වගේ තුන් ගුණයක් අස්වැසුමට මුදල් ප්‍රතිපාදන ලබා දුන්නා. මේ ඔක්කොම කිසිම දෙයක් අපි මේ අයවැලේකනේ සෑම ශේෂ්ත්‍රයක්ම නියෝජනය වෙන විදිහට තමයි කටයුතු කරේ. නගර ගෙවල්වල ඉඳපු ගෙවල් 50,000කට අයිතිවාසිකම දෙනවා. ඒ වගේම ගම්වල ජීවත් වෙලා වගා කටයුතු කරගෙන ගිය අවුරුදු ගණනාවක් પરම්පරා ගණනාවක් ඉඳන් ඔප්පුවක් නැතුව ඒ ඇයට ඔප්පු ටික ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අනිත් පැත්තට ප්‍රවාහන අංශය බැලුවොත් විදුලි බස් රථ ඉලෙක්ට්‍රික් බස් රථ 200ක් මේ නගරාසන්න ප්‍රදේශවල ප්‍රවාහන කටයුතු යොදන් සඳහා මුදල් යොදවන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම රටේ සම්වර්ධනය සම්පූර්ණ නතර වෙලා තිබුණා. බාගෙට හදපු ගොඩනැගිලි, බාගෙට හදපු පාරවල් ඒවා තමයි දකින්න තිබුණේ. ඒවා වැඩ අවසන් කරන්න බිලියන 55ක මුදලක් මේ අයවැලියකනේ වෙන් කළා තියෙනවා. ඊට අමතරව ග්‍රාමීය මාර්ග සංවර්ධනය වෙනුවෙන් වෙනම මුදලක් වෙන් කළා තියෙනවා. ඉතින් ඒ වගේම ඉදිරි වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 1260ක මුදලක් වෙන් කළා තියෙනවා. මේ නතර වෙච්ච සංවර්ධනය නැවත ක්‍රියාත්මක කරවීම සඳහා ඒ නිසා අපිට මේක හැම පැත්තෙම බැලුවොත් ඒ වගේම අලුතෙන් විශ්වවිද්‍යාල 4ක් ආරම්භ කරන්න, විශ්වවිද්‍යාල උසස් පෙළ සමත් හැම කෙනෙකුටම උසස් අධ්‍යාපනය සඳහා වරමක් ලබා ගන්න පුළුවන් මට්ටමට ඒ සියල්ල සකස් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි මේ මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ අයට දෙන ණය පහසුකම්, මේ ණය පහසුකම් පිළිබඳව ඉතාමත් වැදගත් රුපියල් බිලියන 10ක් තියෙනවා. මේ 10 අපි බලාපොරොත්තු වෙන අලුතෙන් කෘෂි ව්‍යාපාර ආරම්භ කරන්න යන අයට, අලුතෙන් කර්මාන්ත ආරම්භ කරන්න අයට ඒ මුදල් ලබා දීලා ඒ අය ශක්තිමත් කරන්න. දැන් කෘෂි ශාස්ත්‍රය බැලුවොත් අද නවීන තාක්ෂණය පිළිබඳව එතුමා කතා කරනවා. නවීන තාක්ෂණය අද කෘෂිකර්මයට අපි ගෙනෙමින් තිබෙනවා. ඔබතුමියගේ අල්ලපු දිස්ත්‍රික්කයේ අනුරාධපුරයේ දිස්ත්‍රික්කයේ ගොවියෙක්, තිරප්පනේ ගොවියෙක් මිරිස් සක්කර භාගයක් පවා කරලා 170,000ක් ගන්නව සල්ලි. ඊළඟට අනුරාධපුරේම තව ගොවියෙක් 160,000ක් ගන්නවා. ඔබතුමාගේ දිස්ත්‍රික්කේ ගිහිල්ලා බලන්න පුළුවන්. බන්දුල කියලා ගොවි මහත්මෙක් මං ගිහිල්ලා බැලුවා. ඒ මිනිස්සයා බලන්නේ එතකොට යාපනයේ ගොවියෙක් මිරිස් අක්කර භාගයක් වගා කරලා 150,000ක් ගන්නවා. මම මේ හැමතැනම ගිහිල්ලා බැලුවා. ඒ අය අපි උනන්දු කරා. ඒ අයට අපි අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. එතකොට මේ තරුණයෝ රජයේ සේවයට යන්න ඕනද? ලංකාව අතරලා පිටරටකට යන්න ඕනද? මේ මාස 8ක් විතර ගිහිල්ලා මේ වගේ මුදලක් ගන්න පුළුවන් නම් මේ කර්මාන්තයට විශාල පිරිසක් අපිට එකතු කර ගන්න පුළුවන්. අපිට වාසිය ලබා ගන්න පුළුවන්. අපි ඒ ආකාරයේ ඉදිරියේදී සැලකිතු ප්‍රමාණයක් තරුණ ප්‍රජාව කෘෂි ශාස්ත්‍රයේ සහ කෘෂි ශාස්ත්‍රයට අදාළ අගය දාමේ වැඩි කරන ව්‍යාපෘති වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒකට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම සඳහා අපි රජයේ විදියට කටයුතු කරනා වගේම අවශ්‍ය මඟ පෙන්වීම් කරන්න අමාත්‍යාංශයේ විදියටත් අපේ දෙපාර්තමේන්තු විදියටත් අපි අවශ්‍ය පීවර ගන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම ඊට අතිරේකව වී නිෂ්පාදනය සාමාන්‍යයෙන් තිබුණේ 2022 හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 2.2. එක ගියේ යලකන්නේ මෙට්‍රික් ටන් 3.5 දක්වා වැඩි වුණා. මේ වතාවේ එක 4.1 පොයින්ට් ගානකට දක්වා වැඩි වෙලා 4.2කට ආසන්න ප්‍රමාණයකට මේ පසුගිය කන්නේ යස්වැන්න ලැබුණා. අපේ ඊළඟ ඉලක්කය ඊළඟ කන්න පහක් හයක් ඇතුළත දෙගුණයක් බවට පත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි සකස් කරනවා. එතකොට අපිට කුඹුරු ඉඩම් ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ නැහැ. තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති. අපිට අස්වැන්න වැඩි වෙනවා. නිෂ්පාදනය වැඩි වෙනවා. අපි ඊළඟට බලන්න ඕනේ වැඩි වෙන නිෂ්පාදනය අපනයනය කරනවද? එහෙම නැත්නම් වෙනත් කාර්යයන් වලට යොදවනවද කියන එක පිළිබඳව අපි බලනවා. ඒ වගේම තෙත් කලාප ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා විභාග කරන. ඒ විභාග කරාට ඒවයි ආදායමක් නැහැ. හෙක්ටයාරයකට මෙට්‍රික් ටන් 2ක් 3ක් තමයි වැඩිමුණොත් තියෙන්නේ. සමහර වෙලාවට ඒ අයට හාල් සල්ලිවට කන එක ලාභයි. ඒක ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේ දේවල් වලට අපි අවසර දෙනවා වෙනත් වගාවන් වලට. පළදායි දේවල් වලට අපිට අවකාශය දෙන්න පුළුවන්. වෙන මොනවා නැතත් අඩුම ගානේ සත්ආහාර නිෂ්පාදනය කරන්න කටයුතු කරොත් හොඳ තුන වර්ග වගා කරොත් එහෙම ඒකෙන් ලොකු ආදායමක් ගන්න පුළුවන්. ඒවට වතුර දෙමුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තැන් වලට අපි උදව් කරනවා. ඊට අතිරේකව සමහර වෙලාවට ඒ අය කැමති වෙන්න පුළුවන් කුරුඳු බවන්. තවත් කෙනෙක් කැමති වෙන්න පුළුවන් එළවලු වගාව කරන්න සෝජාන් ක්‍රමයට. තවත් කෙනෙක් කැමති වෙන්න පුළුවන් පුවක් වගාව.
අද පුවක් වගාව දෙකක කාලයක් තියෙනවා. මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
පුවක් වගාවද ඉතාමත් ප්‍රචලිත කරන්න ඕන කාලේ ඇවිල්ලා තියෙන. විදේශ වෙළඳපොලේ විශාල ඉල්ලුමක් තියෙනවා. මේ පුවක් පැලේ ඉන්දුවට පස්සේ පෝර ගහන්න ඕන නැහැ. තෙල් ගහන්න ඕන නැහැ. නිකම්ම ගෙඩි හැදෙන්න ගන්න අස්වැන්න ගන්න අවුරුදු ගාණක් ඒ අස්වැන්න ලැබෙනවා. ඉතින් අපි එන්නේ ඒවට තමයි යන්න ඕන. එතකොට අපි මේ තෙත් කලාපේ තියෙන කුඹුරු ඉඩම් වෙන්න පුළුවන්. පුරන් කුඹුරු වෙන්න පුළුවන්. ඒවා අපි වෙනත් භෝගවලට ඒ වගා කරන්න අවශ්‍ය අවස්ථරේ දෙනවා. අපි හැමදාම කතා කරේ පුරන් කුඹුරු අස්වැද්දන වීම වපුරන එක පිළිබඳව. නමුත් ඊට වඩා වෙනත් ඵලදායී දේවල් වලට අපිට යොමු කර ගැනීමේ හැකියාව තියෙන බවත් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ඊට අතිරේකව අපි රජයේ සතුව තිබෙන ඉඩම් විශාල ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා ජනතාවට ලබා දෙන්න වගා කරන්න. මහා පරිමාණයේ ආයෝජකයන්ට අපි ආරාධනා කරනවා ඇවිල්ලා ඒවා ආයෝජනය කරන්න. ඒ වගේම තරුණ ප්‍රජාවටත් අපි ඒ අවස්ථාව ලබා දෙන්න කටයුතු කරන ඉදිරියේදී ඒකම රටේ තියෙන වැව් ටික පුනරුත්ථාපනය කරන වැඩපිළිවෙලට ජනාධිපතිතුමා ඒ අවධානය යොමු කළ මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න එකගතාවයේ පළ කළ තිබෙනවා. ඒ වගේම කිරි නිෂ්පාදනය වැඩි කිරීම ඔබතුමීගේ මාතලේ දිස්ත්‍රික්කයේ සාර්ථක වේ කටයුතු කරගෙන යන තැන් කීපයක් තියෙනවා මමත් නිරීක්ෂණය කරා. ඒ වගේ තව කණ්ඩායමක් අපිට එකතු කරගන්න පුළුවන්. මේකෙදි වාද ભેද නැතුව ඔබතුමියත් බොහොම මේ පිළිබඳ උනන්දුවක් දක්වනවා. අපි දකිනවා මේ ශේෂ්ත්‍රයන් පිළිබඳව අපිට යෝජනා දෙන්න. අපිට ප්‍රශ්නයක් නැහැ. මේක දේශපාලනයක් නැහැ. මම ගියා මාතලේ රැස්වීමට ගියා. මම කෘෂිකර්ම කමිටුව කැඳවා. මම ඔබතුමියටත් ආරාධනා කරා. මම දන්නේ මේ ආවේ නැහැ. මම ආව නම් ඔබතුමිය ආපු යෝජනා දුන්නා නම් අපි ඒව ක්‍රියාත්මක කරමු. මොකද අපිට මේ අවුරුද්දේ විශාල මුදලක් ජනාධිපතිතුමා මේ තත්ත්වයේ මැද්දේ උනත් ලබා දුන්නා. අපිට හොඳ යෝජනා ගේනවා නම් ඒ යෝජනාව ගේන්නේ ආණ්ඩුවෙන්ද විරුද්ධ පක්ෂෙන්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කිව්වේ මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස බාර ගන්න සියලු මන්ත්‍රීවරු එතුමා කිව්වා මුදල් ලබා දෙන්නම් කියලා. දැන් අද වෙනකොට මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට දෙන්න දිස්ත්‍රික් සම්බන්ධන කමිටු වලට මුදල් දෙන්න බිලියන 11කට වැඩි මුදලක් වෙන් කළා තියෙනවා. ඔබතුමිය මේ විරුද්ධ පක්ෂය ඇවිල්ලා ඒවා බාරගෙන කටයුතු කරා නම් මේ රට වැටිච්ච වෙලාවේ කටයුතු කරන්න සූදානම් වුණා නම් ඒ මුදල වියදම් කිරීමේ බලය ඒ අයට ලැබෙන්නේ. ඒ නිසා අපි ඉදිරි කාලය තුලදී මේ අයවැය ලේකණියත් එක්ක අපි විශ්වාස කරන සුරංගනා ලෝකයක් එක සැරේට හැදෙන්නේ නැහැ. නමුත් තිමුණු තත්ත්වෙන් අපි යම් මට්ටමකට ඇවිල්ලා තියෙනා වගේම දැන් දියුණු රටක් දියුණු මාවතකට ප්‍රවේශ වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරමින්
ඔබතුමා මා සම්බන්ධයෙන් කීවකට මට උත්තර දෙන්න විදිහක් නැහැ. නමුත් කනගාටුවෙන් කියනවා ඔබතුමාගේ උපු ලියුම ලැබුණේ එදා උදේ. ඒකයි එතන මට පැමිණීමට නොහැකි වුණේ. ඔව් නැත්නම් ඔක වෙන විදිහකට යන්න පුළුවන් ප්‍රශ්නවලදී අපි මැදිහත් වෙන්නේ නැහැ කියලා. ගරු කනක හේරත් මෙතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි මුලාසනාරුඩු මන්ත්‍රීතුමියනේ. අද ඊයේ දිනේදී අතිගරු ජනාධිපතිතුමාගේ අයවැය කතාවට නුව අද කතා කරන්න ලැබීම පිළිබඳව සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම අපි මේ කාලය තුලදී පහුගිය වර්ෂයේ මේ කාලයේදී තිබ්බ තත්ත්වය වෙනස් කරලා අද වෙනකොට ආර්ථිකය යම්තාක් දුරට ස්ථාවර තත්ත්වයට පත්වෙමින් තියෙන අවස්ථාවකදී කතා කරන්න ලැබීම පිළිබඳව සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම බොහෝ දෙනෙක් විපක්ෂයේ කතා කරා. නමුත් අපි බැලුවොත් එහෙම උද්දමනයේ දිහා බැලුවත් අපි තනි ඉලක්කයකට ගේන්න මේ කාලය තුලදී කෙටි කාලයක් තුලදී හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි විදේශ සංතිත අද වෙනකොට බිලියන 3.5ක් දක්වා ගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා. 130%කටත් වඩා තිබ්බ පොලි අනුපාතය අද 15% දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි බදු ආදායම නොයෙකුත් අවස්ථාවන් වලදී වර්ධනගත තීන්දුව ඒ බදු ආදායම 50%කින් වැඩි කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේක අපි මේ සියල්ලක් අද මේ සර්ව මේ ස්ථිර වෙලා නැහැ. නමුත් මේ දුෂ්කර ගමනක ආරම්භ වෙලා අපි අද රජයක් හැටියට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන අවස්ථාවක්. මේ මම හිතන්නේ ජනාධිපතිතුමාත් සඳහන් කරපු ආකාරයට අපේ මේ පහුගිය කාලවකවානුව තුළදී ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේ එකේදී අපිට ගත්තොත් එහෙම සියලුම ආර්ථික එදා තිබ්බ න්‍යායන් වැරදි කියන එක තමයි අපිට මේ මතයකට එන්න පුළුවන්. ඒක නිසා අද වෙනත් මාර්ගයකින් නව ක්‍රමවේදයකින් ඉදිරියට යන්න අද කටයුතු ආරම්භ කරමින් තියෙනවා. ඒ නිසා මේක සම්ප්‍රදායික අයවැයකටත් වඩා විශේෂයෙන්ම මේක අනාගතය නිර්මාණය කරන අයවැයක් හැටියට තමයි ජනාධිපතිතුමා මේක දකින්න එක ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ නිසා අපි බැලුවොත් එහෙම එක පැත්තකින් කියනවා විපක්ෂය අද කතාවලදී කියනවා කිසිම සහනයක් ජනතාවට දීලා නැහැ කියලා. ඊළඟට තවත් කණ්ඩායමක් කියනවා මේ මැතිවරණයක් බලාගෙන සහන ලබා දීලා තියෙනවා කියලා. ඒක නිසා අපි පෙළලා දෙන්න ඕනේ විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ අද දේශපාලන මතයන් තියෙන වෘත්තීය සමිති පාරට බැහැලා පහුගිය දවස්වලම රජයේ පඩි වැඩි කරන්න කියලා ඉවෙල්ලා ඉල්ලීම් කරා. ඊළඟට ඒකේ දැන් රාජ්‍ය සේවයේ ජීවන වියදම දීමනාව ලබා දුන්නාම ඒගොල්ලන් කියන එක මදි කියලා. අනිත් පැත්තෙන් බදු ආදායම ලබා ගන්න කටයුතු කරාපුවාම ඒකට කියනවා බදු ගහන්න එපා කියලා. ඉතින් මේකේදී අපි ඇත්තටම අයවැය හැටියට මේකේදී අපි මේ අයවැය අපි ඒක මේ තුලනය කරන්න නම් මම හිතන්නේ මේ දෙකම ගැන හිතලා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි සතුටටපත් වෙනවා අස්වැසුම වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. තවමත් අස්වැසුම ආරම්භයේ පමණයි. ඒකෙදී අපේ දිස්ත්‍රික්කවල සමහර තැන්වල ගැටලු තියෙනවා. තාම මුදල් ලැබිත්‍ය නැති තැන් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් කටයුතු කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. විශේෂයෙන් මේක වැඩි ප්‍රමාණයක් අද ඒ සඳහා මුදල් වෙන් කරලා තියෙන එක වැදගත් වෙනවා. ඒ වගේම තමයි ආබාධිත පුද්ගලයන් වගු අඩු රෝගීන් වැඩිහිටි පුරවැසියන් ඒ සියල්ලක්ම දීමනා වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම අපි එක පැත්තකින් ඒ සහනයන් ලබා දිය යුතු පුද්ගලයන්ට අද ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. වගේම අනාගතය ගැන හිතලා ඉදිරිපත් කරපු අයවැයක් හැටියටයි දකින්නේ. මේක දේශපාලන වශයෙන් වාසි ලබා ගන්නවටත් වඩා රටක් හැටියට අපි ජයග්‍රහණය කරන්න යන මාවත කියන එක අපිට පැහැදිලියි. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපි මම අද මේ අවස්ථාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන් අපේ රටේ ප්‍රධාන සාධකය තමයි හැකියාව සවිය තියෙන්නේ මානව සම්පත. ඉතින් මේ මානව සම්පත අපි ශක්තිමත් කරන්න වැඩ කරන එක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් අයවැය පරතරය අඩු කරන්න තියෙන හොඳම කාරණාව තමයි මේ මානව සම්පත් දියුණු කළා අපේ සේවා කර්මාන්තයකට අපි යන එක තමයි මම හිතන්නේ වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මානව සම්පත සංවර්ධනය කිරීම සඳහා තියෙන ගැටලුත් සමග අද කෙටි කාලීන ඒ වගේම මධ්‍ය සහ දිගු කාලීන සැලසුමක් ඉදිරිපත් කරලා තියෙනවා. මේක වැඩි දියුණු කරන්න විශේෂයෙන්ම අධ්‍යාපනය සඳහා විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරන්න සැලසුමක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් විශේෂයෙන් අද ගත්තොත් එහෙම අපිට ඉතාමත් කෙටි කාලයකදී අපේ රටට විදේශ විනිමය ගේන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ අපේ තාක්ෂණ එහෙම නැත්නම් සේවාවන් ලබා දීම. තොරතුරු තාක්ෂණ විශේෂයෙන්ම පසුගිය වර්ෂයේ ගැටලු ඒ ආර්ථික අර්බුද තිබුණත් අපේ රටට විදේශ විනිමය බිලියන 1.7ක ප්‍රමාණයක් ගේන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේක වැඩි කරගන්න නම් අපේ මානව සම්පත තව තවත් දියුණු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමන් මේ සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අද බුද්ධි ගණනය ගැන අපි කතා කරනවා. රටේ ඉන්න බුද්ධිකයන් රට හැරලා දාලා යනවා කියලා කතා කරනවා. නමුත් ඒ සඳහා විසඳුමක් අවශ්‍යයි. අපි කියන්නේ නැහැ මේ ගිය අයව නැවත ගෙනේනේ කියලා. ඒක පමණක් නැමේ ඒක නැමේ අපේ රට මේ ආකාරයෙන් ආර්ථිකයේ ස්ථාවර වෙනවා නම් තව අවුරුදු 3-4කින් ওই සියලු දෙනාමත් ආපස්සට එනවා. ඒක නිසා ඒ සඳහා වැඩපිළිවෙල හැටියට මේ මානව සම්පත දියුණු කිරීම කෙටි කාලීනව දියුණු කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරතුර අපි කියන්න ඕනේ තොරතුරු තාක්ෂණය ගැන කතා කරොත් අපි රටේ වාර්ෂිකව 20,000ක පමණ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක උසස් අධ්‍යාපනය ලබා ගත්තයි, වෘත්ති අධ්‍යාපනය ලබා ගත්තයි, පාසල් හැර ගියයි, මේ සියලු දෙනාගෙන. ඉතින් මේ 20,000න් පිරවෙන්නේ 10,000ක පමණ ප්‍රමාණයක්. අද රැකියා නැහැ කියලා කියනවා, රැකියා නැහැ තරුණ තරුණියන්ට කියනවා. නමුත් මේකේ හරි ආකාරයෙන් පුහුණුවක් ලබා ගන්න කටයුතු කරොත් මම හිතන්නේ අපිට ඒක ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ අපේ රටේ අධ්‍යාපනය ඇතරම අපි බැලුවොත් එහෙම අපේ රටේ උසස් පෙළ සමත් වෙන ප්‍රමාණය 175,000ක් පමණ වෙනවා. සමත් වෙන ප්‍රමාණය 175,000යි, වැඩිම 40,000ක් පමණ තමයි උසස් අධ්‍යාපනය ලබා ගන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා මේ විශ්වවිද්‍යාලය ප්‍රමාණය වැඩි කිරීම ඉතාමත් වැදගත් කාරණාවක්. ඒක අපේ රටේ රැකියා පමණක් නෙමෙයි, විදේශ රැකියාවල් ලබා ගැනීම සඳහාත් මේක ඉතාමත් වැදගත්. ඒ වගේම ජනාධිපතිතුමන් ඉදිරිපත් කරා මේ දේශගුණ විපර්යාසයන් විශ්වවිද්‍යාලයක් නව විශ්වවිද්‍යාලයක්. ඉතින් මම යෝජනා කරනවා විශේෂයෙන්ම පසුගිය කාලෙදී මම වැවිලි අමාත්‍යාංශයේ අපේ රමේෂ් අමතුමා සමග ඒ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට කටයුතු කරනකොට අපි යෝජනාවක් ඉදිරිපත් කරා මේ වැවිලි ක්ෂේත්‍රය පිළිබඳව විශ්වවිද්‍යාලයක් ඇති කරන්න කියලා. ඉතින් මේ දේශගුණ විපර්යාසයන් විශ්වවිද්‍යාලයේ හැටියට හොඳ ස්ථාන තියෙනවා තෝරගන්න. විශේෂයෙන්ම ඒ සඳහාම පර්යේෂණ ආයතන රාශියක් අපේ තියෙනවා. තේ පර්යේ෷ණ ආයතනයේ තියෙනවා තලවකැලේ, රබර් පර්යේෂණ ආයතනයේ තියෙනවා අගලවත්ත. ඉතින් මේ ස්ථාන අපිට කෙලින්ම භාවිතා කරන්න පුළුවන්. අක්කර 100 ගණන් 200 ගණන් තියෙන ස්ථාන. ඉතින් මේවා ඇත්තරම මේ විශ්වවිද්‍යාල හැටියට ඉතාමත් කඩිනමින් සංවර්ධනය කරලා භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ වගේම තමයි අපි දැනට අමාත්‍යාංශය යටතේ මේ ඩිජිටල් දිස්ත්‍රික් ඩිජිටල් සූදානම් දර්ශකය අපි දැන් ඉදිරිපත් කරලා ඒක සූදානම් කරමින් පවතින අවසන් වෙලා තියෙනවා. ඒකෙදී අපිට හඳුනා ගන්න පුළුවන් අපේ රටේ මේ ඩිජිටල් කරණයේදී අපේ සාක්ෂරතාවය කොපමණද කියලා. ඒක වැඩ දියුණු කිරීම සඳහා මේ සඳහා වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් කාරණාවක්. මේ වගේම තමයි මේ විශ්වවිද්‍යාලවල අපිට දැන් තියෙන අවස්ථාවන් ඉතාමත් අඩුයි. පෞද්ගලික විශ්වවිද්‍යාලවල වුණත් ඒකේ ඒ මේ ණය ප්‍රමාණය දෙන්නේ එහෙම නැත්නම් ඒ මේ දරුවන්ට ශිෂ්‍ය ණය ලබා දෙන්නේ අපේ බැංකු රාජ්‍ය බැංකු දෙකෙන් පමණයි. ඒක විවෘත කරලා තියෙන පෞද්ගලික අංශයටත් ඒක ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට මා මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ තොරතුරු තාක්ෂණය සඳහා උපාධිධාරීන් අපි වැඩි වැඩියෙන් ලබා ගන්න කටයුතු කරනවා. ඒ සඳහා අපි එක පැත්තකින් විශ්වවිද්‍යාලවලින් එන අය වගේම කෙටි කාලීනව බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපේ රටේ තියෙන ලොකුම ගැටලුව තමයි මේ රටේ ඉන්න කලා විෂය කරන උපාධිධාරීන්. අපේ රටේ 60%ක පමණ උපාධිධාරීන්ගේ 60%ක් 60%ක් පමණ අවුරුද්දකට එළියට එන උපාධිධාරීන්ගේ 60%ක් පමණ ඉන්නේ කලා විෂයයන්. අන්තිමට රැකියාවක් ලබා ගන්න බෑ. පාරට වෙලා ඉන්නවා. අපි දන්නවා එදා 2020 වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එදා 65,000කට පමණ රැකියාව ලබා දුන්නා. මේක හැමදාම රාජ්‍ය සේවයේ රැකියාව ලබා දෙන්න හැකියාවක් නෑ. ඉතින් ඒ නිසා අපි ඇත්තටම මේකෙදී අපේ ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ඉදිරිපත් කරපු යෝජනාවකට අනුව මේ කලා විෂය කරපු උපාධිධාරීන් හැම කෙනෙක්ටම මේක කරන්න බෑ. ඒ සියලු දෙනාට සුදුසුකම් වගේම ඒ සියලු දෙනාගේ කැමැත්ත අනුව මාසහයක පුහුණුවක් සඳහා ආරම්භයක් හැටියට මිලියන 750ක් වෙන් කරලා තියෙනවා. මේක ඉතාමත් වැදගත් කාරණාවක්. මේකේ අපිට අපේ රටේ රැකියා තියෙනවා. ඒ රැකියාවල් වලට සූදානම් කිරීම සඳහා මුදලක් වෙන් කරලා තියෙනවා. මාසහයක් උපාධිය තියෙන දරුවන් මාසහයක් ඒ දැනුම ලබා දීලා කෙටි කාලීනව අපිට මේ සඳහා පියවරක් ගන්න පුළුවන් වෙන කියන එක අපි මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. ඉතින් ඒක එක පැත්තකින්. ඒක උසස් අධ්‍යාපනය. ඊළඟට දෙවනි කාරණාව වෘත්ති අධ්‍යාපනය. දැන් මේ වෘත්ති අධ්‍යාපනයේදී අපි යෝජනා සමහරක් වෙලාවට ඉදිරිපත් කරලා තියෙනවා. කොමිසමට ඒ වෘත්ති අධ්‍යාපනයේ ව්‍යාකරණ ටීවී එකකට ඉදිරිපත් කරාම සමහරක් වෙලාවට විෂය නිර්දේශ වෙනස්කරන්න අපේ රටේ අවුරුදු එකමාරක් පමණ කාලයක් ගත වෙනවා. ඒක නිසා මේ තියෙන වෘත්ති අධ්‍යාපන සියලුම ආයතන සියල්ලක්ම එක රාශි කරලා අර ජාතික නිපුණතා කොමිෂන්ස පිහිටවීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට මා සලකනවා. විශේෂයෙන් මේ සියල්ලක්ම එක්කහු කරන්න ඕනේ. මේකේ විෂය නිර්දේශ වෙනස් කළ යුතුයි. ලෝකයට ගැලපෙන ආකාරයේ, රැකියා වෙළඳපළට ගැලපෙන ආකාරයේ ඒ විෂය නිර්දේශ අපි මේවට ඉදිරිපත් කරන්න ඕනේ. මේ තරුණයන්ට ලබා දෙන්න ඕනේ. ඊළඟට මේකේ තියෙන මේ අවශ්‍ය කරන ඒ උපකරණ ටික, ඒ ලැබ් ටික අපි නවීකරණය කළ යුතුයි කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඉතින් මේ තුලින් ක්‍රියාත්මක වෙයි කියලා අපි සඳහන් කරනවා.
2 minutes.
එවගේම මේ මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නැතත් අපි ස්තුතිවන්ත වෙනවා ජනාධිපතිතුමා මේ සඳහා විශේෂයෙන්ම අමාත්‍යාංශයේ ඩිජිටල් කාර්යය සඳහා අවශ්‍යතාවය වෙනුවෙන් මේ ඒ අවශ්‍ය අධිකාරිය පිටුවීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තාක්ෂණ නවෝපාද සභාවක් ඉනෝවේෂන් සභාවක් ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ වගේම තමයි අදටත් ආරම්භ වෙලා තියෙනවා කෘත්‍රිම බුද්ධි, එහෙම නැත්නම් AI ජාතික මධ්‍යස්ථානයක වැඩසටහන. ඒ සඳහා නායකත්වය ලබා දෙනවා ඒ සඳහා විශේෂඥයෙක් වන ආචාර්ය රමේෂ් රණවණ මැතිතුමන්. ඉතින් ඒ තුලින් අපේ රටේ මේ කාර්යක්ෂමතාවයේ රාජ්‍ය සේවයේ විශේෂයෙන්ම කාර්යක්ෂමතාවයේ තව තවත් ශක්තිමත් කරගන්න හැකියාවක් ලැබේ කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම තමයි එතන මිලියන 3ක් අපේ අමාත්‍යාංශය හැටියට වෙන් කරලා තියෙන පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ තාක්ෂණ පරේෂණ මධ්‍යස්ථානය පිටවන්න අපි අර කතා කරා වගේ මේ පරේෂණ ආයතන රාශියක් තියෙනවා. ජාතික විද්‍යා පදනම තියෙනවා, ජාතික පරේෂණ සභාව තියෙනවා, ජාතික මූලික අධ්‍යාපන ආයතනය තියෙනවා, නිපුණතා පීසි තියෙනවා, ඒ වගේම නිපැයුම් කරුවන්ගේ කොමිසම තියෙනවා. මේ සියල්ලක් එකතු කරලා එක ආයතනයක් යටතේ ඒ ආයතන අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි. නමුත් මේ සියල්ලක් එක කොමිසමක් යටතේ එක මධ්‍යස්ථානයක් යටතේ ගේන්න කටයුතු කරොත් එහෙම අපිට ඒකේ තාමත් වැඩගත. ඒ නිසා තාක්ෂණ පරේෂණ මධ්‍යස්ථානයේ සඳහා බිලියන 8ක් වෙන් කළා තියෙනවා. මේ වර්ෂයේදී ඒ වැඩ ටික ආරම්භ කරලා ඉතාමත් කඩිනමින් මේ පරේෂණ සඳහා විශේෂයෙන් අපේ කර්මාන්තයත් එක්ක ඒකාබද්ධ කළා. මේ අපි බලාපොරොත්තු වෙන මේ විශ්වවිද්‍යාල වගේම පරේෂණ ආයතන මේ සියල්ලක් අපේ කර්මාන්තය. අපි තමක ඒක රාශිකරණ එක අපේ රටට වැදගත් වෙනවා. වෙනත් රටවල් වල යම්කිසි පරේෂණයක් කරනවා නම් ඒක එන්නේ ඒක කර්මාන්තයෙන් එන්නේ, ඒක ඉන්ඩස්ට්‍රි එකෙන් එන්නේ. නමුත් මේකේ අනිත් පැත්ත වෙන්නේ නිසා අපි ඒ සම්බන්ධ කිරීම කරනවා කියන එක සඳහන් කරනවා. අවසාන වශයෙන් විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙනවා කෑගල්ල දිස්ත්‍රික්කයේ හැටියට දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම රඹුක්කන පින්නවල සහ කිතුල්ගල සංචාරක කර්මාන්තය ගොඩනගායීම සඳහා අපිට අවුරුදු 3ක් ඇතුළතදී මිලියන 750ක් වෙන් කළා තියෙනවා. මේක අධිවේගී මාර්ගයේ අද
ඔබතුමයි කාලය
අවසන් කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ පියුසුමක් තියෙන රඹුක්කනට ඒ පියුසු ඒ මාර්ගයේ දැන් කුරුණෑගල සිට රඹුක්කන දක්වා වැඩ කටයුතු වැඩ ආරම්භ කළා තියෙනවා. නැවතිලා තිබිලා තමයි හිතන්නේ මේ වර්ෂයේ ලබන වර්ෂයේ අවසාන වේදී ඒක අවසන් කරන්න පුළුවන්. ඒත් එක්කම අපේ සංචාරක කර්මාන්තය තවත් දියුණුවයි. ඒ සඳහා මිලියන 750ක් වෙන් කිරීම පිළිබඳව අපේ ජනාධිපතිතුමාට මේ අවස්ථාව ස්තුතිවන්ත වෙමින් පවතිනවා.
ස්තුති ගරු නිමල් පීතිස් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 18ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලාසන ආරුඩ ගරුමන්තුමියනි. අපි 2023 වසර අවසන් කරලා ඒ අවසාන දෙමසේ අපි ඊළඟ 2024 අවුරුද්දට අදාළ අය සහ වැය ලේඛනය විදිහට ගරු ජනාධිපතිතුමා ඊයේ දවසේ ඉදිරිපත් කරන ලද 2024 අයවැය පිළිබඳ විවාදයට මේ ආකාරයට සම්බන්ධ වෙන්න ලැබීම පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම මූලාශ්‍රාරූඪ ගරු මන්තුමියනි, විශේෂයෙන්ම රජයේ සමස්ත ආදායම 2024 වසරට අදාළව බිලියන 4127ක් විදිහට අපේක්ෂා කරනවා වගේම 2024 වසරේ වියදම් ඇස්තමේන්තු විදිහට ගත්තොත් බිලියන 6978ක් සඳහන් වෙනවා. ඒ වගේම මේ එකතුව ගත්තොත් ඒකතුවේ පරතරය ගත්තම අයවැය අපි බලාපොරොත්තු වෙන සමස්ත හිගය ගත්තොත් බිලියන 2851ක් විදිහට සටහන් වෙනවා. දැන් මූලිකවම ගත්තොත් මගේ අවධානය යොමු වෙනවා මූලාශ්‍ර වලට ගරු මන්ත්‍රීමියනි, අපි තාමත් සෑම වසරකදීම සාම්ප්‍රදායික ලෙස අයවැයක් ඉදිරිපත් කරනවා. ඒ සාම්ප්‍රදායික අයවැය වෙනස් ආකාරයකට විශේෂයෙන්ම අපේ අභියෝගවලට ගැළපෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රධාන වගකීමක් අපි කා තුලත් අපේක්ෂාවක් විදිහට තිබෙනවා. මම විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමා ඊයේ දවස තුල මේ උත්තරීතර සභාවේ 2024 වසරට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේදී යෝජනාවක් විදිහට මට තිබෙනවා. මේ යෝජනාවට අදාළව ගත්තොත් 2023 වසර තුල, ඒ 2023 වසරට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය තුල ඒ අපේක්ෂිත අරමුණු කොයි ප්‍රමාණයකින් ප්‍රතිශතාත්මක ඉටු වුණාද? ව්‍යාපෘති විදිහට ගත්තොත් ඒ අපි 2023 වසර අවසන් වෙනකොට ක්‍රියාත්මක කරන්න නියමිත වෙලා තිබිච්ච ව්‍යාපෘති කොයි තරම් ප්‍රමාණයක් ඉටු කරන්න පුළුවන්කම ලැබුණද, ඒවා නිමා කරන්න පුළුවන්කම ලැබුණාද කියලා සමාලෝචනයක් තිබුණා නම් මං හිතනවා ඉතාම වැදගත්. ඒ වගේම තමයි ඒ 2023 වසරට අදාළව අපි අපේක්ෂා කරපු ඒ අපේක්ෂාවන් සංඛ්‍යාත්මකව ප්‍රතිශතාත්මකව අපි කොයි තරම් ප්‍රතිඵලයක් කොයි විදිහට ලැබුවද කියන එක පිළිබඳවත් සමස්ත සමාලෝචනයක් එක්ක 2024ට අපි පා තැබුවා නම්, 2024 වසරට අදාළ අයවැය ලේඛන සකස් කළා නම් අපිට තිබුණා මූලික වශයෙන් ඒ අපිට ඉටු කරගන්න බැරි වෙච්ච කාර්යභාරයන් ටික මොනවද, ඒවට බලපාපු කාරණා මොනවද කියන එකත් හඳුනා ගනිමින්ම 2024 වසරට පා තබා. එනිසා මම හිතනවා මේ 2024 වසරට අදාළව ඉදිරිපත් කරන ලද ඒ අයවැයට මෙන්න මේ කියන කාරණේ ඉටු කරා නම් සමාලෝචනයක් සහිතව අපි 2024 අයවැය ලේඛනය පිළිබඳව කතා බහ කළා නම්, කරුණු ඉදිරිපත් වුණා නම් ඒක යම් පමණකට පූර්ණ සාකච්ඡාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි අපි දැන් මේ අයවැය තුල දැන් මේ පරතරය පියවා ගැනීම සඳහා අපිට උපාය මාර්ගයක් තියෙන්නට ඕන, උපක්‍රම තිබෙන්නට ඕන. මම හිතනවා ගරු ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඒ පිළිබඳව ඉදිරිපත් කරපු කරුණු ප්‍රමාණයක් තිබුණා. ඒ කරුණු ප්‍රමාණය ඇතුලේ සාධනීය කරුණු, ඒ වගේම නිෂේධනීය කරුණු නොතිබුණා නෙවෙයි. එහෙමනම් අපි විශේෂයෙන්ම ඒ නිෂේධනීය කරුණු පමණක් අල්ලගෙන කර්කස විවේචනයකට පමණක් සීමා වෙච්ච කතාවක් කරනවට වඩා අපි උත්සාහ ගන්න ඕනේ මෙතන ඉඳලා තව පියවරක් දෙකක් ඉදිරියට යන්න. මේ අයවැය පිළිබඳ විවාදය, ඒ වගේම වැය ශීර්ෂ ටික ඊළඟට එනවා. ඒ සමස්ත විග්‍රහයෙන් අනතුරුව සංශෝධන වලට යටත්ව අපි බලාපොරොත්තු වෙන, අපි අපේක්ෂා කරන විවිධ ව්‍යාපෘති සංවර්ධන යෝජනාවන් ඇතුළත් කිරීම සඳහා ඉඩකඩ තබාගෙන මේ කටයුත්ත කරන්න පුළුවන්කම තිබෙනවා නම් මම හිතනවා අපිට යම් පමණකට හෝ ජයග්‍රහණයක් මේ තුළ නිර්මාණය කරගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අපේ රටේ අතහැර දමපු සම්පත් විශාල ප්‍රමාණයක් තාමත් තිබෙනවා. අපි තාම පාවිච්චි නොකරන ඇතැම් විටක අපනයනට පමණක් සීමා කරපු, අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට එකතු නොකරපු ස්වභාවික සම්පත් ඕන තරම් තිබෙනවා. අපි ගතවෙච්ච දීර්ඝ කාලය තුළ ආපස්සට හැරිලා බලද්දි විශේෂයෙන්ම මැතිනියගේ කාලෙන් පස්සේ අපි අපේ අවධානය යොමු කළොත් ඒ ස්වභාවික සම්පත් මොනවද කියලා වඩා ගැඹුරෙන්, ඒ වගේම පුළුල් ලෙස සංවාදයක් සාකච්ඡාවක් කරලා ඒ අවශ්‍යතාවයන් මේ ආර්ථිකයට, ජාතික ආර්ථිකයට බද්ධ කරගන්නේ කොහොමද, අපේ රටේ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලිය පණ ගන්නවන්නේ කොහොමද කියන එක පිළිබඳව මම හිතනවා අපි කාටවත් සතුටු වෙන්න පුළුවන්, සෑහීමකට පත් වෙන්න පුළුවන් සාකච්ඡාවක් මතුවෙලා නැහැ තාමත්. ඒ නිසා දැන් අපි ඉන්නේ අර්බුදකාරී වාතාවරණයක. අපි මේ ගතවෙච්ච කාලය පුරාවටම වනලෑබ ගිරි දුර්ග පසු කරමින් ඇවිල්ලා තිබෙනවා. සමාජය පසුගිය කාලය තුළ ගත්තොත් ඉතා බරපතල ලෙස ආර්ථික අගාධයකට ඇදවැටලා තිබෙනවා. ඒ වගේම සෑම අතකින්ම අනාගතය පිළිබඳව අපේක්ෂාවන් ඒ අපේක්ෂා භංගත්වයට පත්වෙච්ච ගතවෙච්ච කාලයකට අපි මුහුණ දුන්නා. ඒ නිසා ඒකට බලපාපු කාරණා ගොඩක් තිබෙනවා. මුළු ලෝකෙම වෙලාගත්ත මාරාන්තික වෛරසය ඒකට එක හේතුවක් වුණා. ලෝකයේ ගත්තොත් අපි උදව් උපකාර ගන්න ඉන්ධන ලබා ගන්නා රටවල් අතර ඇති වෙලා තියෙන යුද්ධය, ධාන්‍ය වර්ග අපි ලබා ගන්නා රටවල් අතර තියෙන යුද්ධය, ඒ වගේම මෑතකදී පටන් ගත්ත ඊශ්‍රායල පැත්තෙන් ආරම්භ වෙලා තිබෙන යුද්ධය, මෙකී නොකී බොහෝ දේවල් ලෝක ආර්ථිකයට වගේම අපේ රටේ ආර්ථිකයට ඉතා ප්‍රබලව බලපාලා තිබෙනවා. ඒ නිසා ඒ ප්‍රබල උපද්‍රව පොදු අභියෝග අපි පිළි අරගෙන ඒ පොදු අභියෝග පියමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද, අපේ රට අභ්‍යන්තරේ මේ මතුවලා තිබෙන අභියෝග පොදු අභියෝග පියමන් කරන්න පුළුවන් කොහොමද කියන එක පිළිබඳව වඩා සාර්ථක සරුසාර සංවාදයකින් අපිට පුළුවන්කම තිබෙනවා නම් ඊළඟ වසරට අදාළ විවිධ යෝජනා ප්‍රායෝගික යෝජනා සාර්ථක යෝජනා විදිහට අර මම කියපු විවිධ විදිහේ ස්වභාවික සම්පත් උපයෝගී කොටගත්ත බිමේ අපි අතහැරලා තිබෙන එහෙම නැත්නම් අපි ආරම්භ කරගෙන යන සමහර ඒවා ඉතාමත් ඵලදායක ඉහළ ඵලදායකත්වයක් ලබා ගැනීමට බැරි වෙලා තියෙන ඒවා පවා වඩා තව හොඳ සමාලෝචනයක් සහිතව අපිට මේ කියන කටයුතු ඉදිරියට අරගෙන යන්න පුළුවන්කම තිබෙනවා නම් මම හිතනවා ඊළඟ වසරට අදාළව අපි යම් පමණක සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්කම කියලා. ඒ වගේම තමයි මේ වතාවේ විශේෂයෙන්ම විශේෂ යෝජනා ගණනාවක් ගරු ජනාධිපතිතුමා මුදල් ඇමතිතුමා හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ඒ සමස්ත අයවැය ලේඛනය තුල උපුටා ගන්නා ලද සමහර කරුණු පිළිබඳව යම්කිසි අවධානයක් යොමු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මූලිකව ගත්තොත් අස්රසුම කියන ව්‍යාපෘතිය විශේෂයෙන් මේ සමෘද්ධියත් අස්රසුමත් අතර තියෙන ප්‍රතිවිරෝධයක්. ඒ වගේම තමයි මේ අස්රසුම සම්බන්ධව විවේචන බිම්මට්ටමේ විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ අස්රසුම ව්‍යාපෘතියට තෝරා ගන්නා ලද අඩුවාදයන් ලාභින් ඇත්තටම ඒ සුදුසුකම් තියෙනම අයද කියන එක පිළිබඳව ගැටලුවක් මතුවලා තිබෙනවා. ඒ නිසා අපිට නැවත වතාවක් ඒ නිලධාරීන් යොදවගෙන ඒ වගේම මේ ප්‍රදේශ නිවැරදි ලෙස අපි හඳුනගෙන නිවැරදි සුදුසු හඳුනා ගැනීම මම හිතනවා අපිට මේ කියන කාරණේදී මූලික වගකීමක් විදියට ලැබෙනවා. මූලික වගකීමක් ඉදිරියට අපි ඉටු කළ යුතු තිබෙනවා. ඒ වගේම තමයි මේ වසරය තුල ගත්තොත් බිලියන 60ක වගේ මුදල් ප්‍රමාණයක් බිලියන 180 දක්වා අස්සසුමට වෙන් කරලා තිබෙනවා. ඒ කියන්නේ මම හිතනවා මුළු රටේ ග්‍රාම නිලධාරි වසන් 14,022ම ආවරණය වෙන ආකාරයට මේ ව්‍යාපෘතිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරගන්න පුළුවන්කම ලැබුණොත් සුදුස්සාම නිවැරදි ලෙස සොයාගෙන ඒ සුදුස්සන් අතර මේ ප්‍රතිලාභය පත් කරන්න පුළුවන්කම ලැබුණොත් මම හිතනවා ඒ කටයුත්තේදීත් යම් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද නැත්තම් මහා අති දැවැන්ත ධනස්කන්ධයක් ඒ අති දැවැන්ත ධනස්කන්ධය ඇතැම් විටක නිලධාරීන්ට ඕන විදියට එහෙම නැත්නම් ප්‍රදේශයේ සමහර ඒ මූලික වගකීම් දරන අයගේ වැරදි තොරතුරු අරගෙන ඒවා වඩා හොඳ සමීක්ෂණයකින් නිරීක්ෂණයකින් අනතුරු නොගත්තොත් මේ අපි මහා දැවැන්ත මුදලක් වෙන් කරාට අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අපිට අහිමි වෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු වෙන්නට ඕන. ඒ වගේම තමයි ඉඩම් නීති පිළිබඳව ගරු ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඉදිරිපත් කළ ඇත්තටම ප්‍රායෝගික ප්‍රශ්න තිබෙනවා. ස්වර්ණ භූමි, ජය භූමි ඉඩම් පිළිබඳව බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. විශේෂයෙන් අපි හඳුනාගත්ත ප්‍රශ්න විදියට ගත්තොත් ස්වර්ණ භූමි ඔප්පුවක පසු අයිතිය, ඒ වගේම ගත්තොත් මියගියයින් පස්සේ ඇතැම් විටක පසු අයිතිය සඳහන් කරලා නැති වෙන වටපිටාවක් ඇතුලේ ඒ ඉඩම ඒ පවුලේ අයට බෙදා හදා ගැනීමට යාමේදී ඉතාම බරපතල ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ගරු ජනාධිපතිතුමාගේ ඒ පැත්තෙන් ආපු යෝජනාව නුවරළිය වගේ දිස්ත්‍රික්කයක සීමිත බිමක් සීමිත බිම් කඩක් තිබෙන ප්‍රදේශයක අරමම කියපු ජය භූමිය ඔප්පු වෙන්න පුළුවන්, ස්වර්ණ භූමිය ඔප්පු වෙන්න පුළුවන්, ඒ ඔප්පු හිමිකම් ඒ ඔප්පු තිබෙන බොහෝ අයගේ පවුල් නැවත වතාවක් අනුපවුල් විදියට බෙදී යාමේදී මේ ඉඩම් වල නීත්‍යානුකූල අයිතිය තහවුරු කරගන්න යාමේදී ග්‍රාම නිලධාරිගේ ඉඳලා ඉඩම් නිලධාරිගේ ඉඳලා ප්‍රාදේශීය ලේකම්ගේ ඉඳලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඳලා විශාල රස්තියාදුවක් සිදු වෙනවා. ඒ රස්තියාදුව කොයිතරම් ප්‍රමාණෙන් කරත් ඒ අදාළ ලියකියුල ටික සම්පූර්ණ කරගන්න බැරුව බරපතල අභියෝගයකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ පැත්තෙන් ඒ කෙරෙහි නම් මේ අවධානය යොමු වෙලා තිබෙන්නේ ඒක අගේ කළ යුතු කටයුත්තක්. හැබැයි විශේෂයෙන් අපි යෝජනා කරනවා ඒ ඉඩම් වල සින්නක් කරයිතිය ලබා දීමේදී බෆර් එකක් ඕන එකට මැදට බෆර් එකක් ඕන. මොකද ඒකට හේතුව ඉඩම් වල අයිතිය සින්නක් කරව දීමේදී ඇතැම් විටක වෙනත් බලවේග වෙන්න පුළුවන්, පුද්ගලයෝ වෙන්න පුළුවන්, ව්‍යාපාරිකයෝ වෙන්න පුළුවන්, ඒක දේශීය වෙන්න පුළුවන්, විදේශීය වෙන්න පුළුවන්. මේ තියෙන සියලු ඉඩම් කුණුකොල්ලේට අරගත්තොත් ඒ බිම් වල අයිතිය අපිට අහිමි වෙනවා වගේ සාම්ප්‍රදායික ඒ අපේ මුතුන් මිත්තන්ගේ තියෙන අයිතිය අපේ ගිලිහිලා යනවා. ඒක රටට බරපතල අලාභයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාරයට බැරි විදිහට බාධාවකුත් සහිතව තමයි මේ ඉඩමක සින්නක් කර අයිතිය ලබා දී යුත්තේ කියලා අපි විශේෂයෙන්ම යෝජනාවක් කරනවා. ඒ වගේම මම සතුටු වෙනවා එක පැත්තකින් නුවරඑළිය දිස්ත්‍රික්කය පිළිබඳව මේ වතාවේ අයවැයටම ඇතුළත් කරලා 2024 වසරේ අයවැයටම ඇතුළත් කරපු නුවරඑළිය නගරයේ වගේ මේ නගරයේ ආශ්‍රිත ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා වෙච්ච යෝජනා ගණනාවක් තිබෙනවා. ඒ නිසා මම මීට පෙර අයවැය වලදී මම ඒකට මේ විදිහට අපේ දිස්ත්‍රික්කයේ පිළිබඳව විශේෂම වගන්තියක් විශේෂම ඡේදයක් ඇතුළත් කරපු කරුණ වලට මම අහුම්කන් දුන්නේ. ඒ වගේම විශේෂම විශ්වවිද්‍යාල අලුතෙන් ආරම්භ කිරීම නුවරඑළිය නගරය සංචාරක ප්‍රදේශයක් විදිහට සංචාරක පුරවරයක් විදිහට නවීකරණය කිරීම කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. දේශ විදේශ සංචාරකින්ගේ ආකර්ෂණය දිනාගත් මධ්‍යම පළාතේ ප්‍රධාන පෙළේ දිස්ත්‍රික්කයක් නුවරඑළිය දිස්ත්‍රික්කය. ඒ නිසා අදටත් අපි දන්නවා නුවරඑළිය දිස්ත්‍රික්කයට විශාල විදේශික ප්‍රමාණයක් එනවා. අපේ රටේ දේශීය අයත් විශාල සංචාරක ප්‍රමාණයක් නුවරඑළියට යනවා. අපි දන්නවා නත්තල් සමය වෙන්න පුළුවන්, අවුරුදු සමය වෙන්න පුළුවන්. මේ සෑම අවස්ථාවකදීම නුවරඑළිය දිස්ත්‍රික්කයේ මග ඇරලා යන්නේ. නුවරඑළිය දිස්ත්‍රික්කය කියන්නේ සංචාරක කාර්යනීයදී විශේෂ දිස්ත්‍රික්කයක්. ඒ නිසා විශේෂයෙන් නානුවේ සිට දුම්රිය මාර්ගය නැවත අලුතෙන් ආරම්භ කිරීම කියන කාරණේ, ඒ වගේම නුවරඑළිය ඉලක්ක කරපු ඒ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව ඒ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඒ අවශ්‍ය කරන වෙනත් විවිධ බාධාවන් තිබෙනවා. විවිධ වර්ගයේ ප්‍රායෝගික බාධාවන් තිබෙනවා. මොකද අපේ දිස්ත්‍රික්කයේ ගත්තම LRC ඉඩම්, මහවැලි ඉඩම්, රජයේ ඉඩම්, මෙකී නොකී ඉඩම් ගැටුම ප්‍රතිවිරෝධය බොහොම බරපතල විදිහට තිබෙනවා. ඒ නිසා මේ සියල්ල निराකරණය කරගත යුතු තිබෙනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමාගේ මෙවරේ අයවැය ලේකනේ ඒකෙරේ විශේෂ අවධානයක් යොමු කළා වගේම ඒ ප්‍රායෝගිකව තිබෙන ගැටලු ටිකක් අපට निराකරණය දෙයි කියලා අපි අපේ පැත්තේ යෝජනා කරනවා වගේම අපි අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි කෘෂිකර්මාන්තයේ ගත්තොත් ගැටලු, මම ජීවත් වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ප්‍රදේශයක් වී වගාව එක පැත්තකින්, එළවලු භෝග වගාව තව පැත්තකින්, අපනයන භෝග තව පැත්තකින්, කිරි නිෂ්පාදනයේ තව පැත්තකින්. ඒ නිසා මෙන්න මේ කියන විවිධ විදියේ ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන් දිස්ත්‍රික්කයක් විදියට, ඒ වගේම මධ්‍යම පළාත ගත්තත් එහෙමයි. මම මධ්‍යම පළාතේ කෘෂිකර්ම ඇමතිවරය වෙලා හිටිය කාලයක් ඒ අමාත්‍ය ධුරය යටතේ වාරි කෘෂිකර්ම, වාරි මාර්ග, සත්ව නිෂ්පාදන, පරිසර, දීවර කියන විෂයන් ඔක්කොම මම නියෝජනය කරා. ඒ නිසා මධ්‍යම පළාත තුළ ඉතා සාර්ථක ලෙස අමාත්‍යංශයක් මෙහෙවපු විවිධ ව්‍යාපෘති හරහා ගොවි ජනතාවට ප්‍රතිලාභ අත්පත් කරලා දීපු ප්‍රායෝගික අත්දැකීම ලැබපු, ඒ වගේම මධ්‍යම පළාතේ ජනප්‍රියම අමාත්‍යංශය බවට පත් වෙච්ච අමාත්‍යංශය, ඒ වගේම කිසිම දූෂණ චෝදනා කිසිවක් නොමැති විඝටකාධිපතිවරයාගෙන් පමණක් මගේ නිල කාලය අවසන් වෙනකොට පැසසුම් සහිත විගණන මත 17ක් ලබා ගත් ඇමතිවරයෙක් විදියට තමයි මම කටයුතු කරේ මධ්‍යම පළාතේ කෘෂිකාර්ම ඇමතිවරයා විදියට. ඒ නිසා ඒ පළාතේ ජනප්‍රියම අමාත්‍යංශය, ඒ පළාතේ විවිධ අකටයුතුකම් නොසිදු වෙච්ච අමාත්‍යංශය විදියට ආණ්ඩුකාරවරයා පවා ප්‍රකාශිතපත් කරපු අමාත්‍යංශයක්. ඒ නිසා අපට අත්දැකීම් තිබෙනවා. නැත්තේ බලය අපට මේ තියෙන අත්දැකීම් අපි ඔක්කොම එකට එකතු කරගත්තොත් සාර්ථක ගමනක්, සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්, ජනතාවට විවිධ විදිහේ ජයග්‍රහණ අපිට නිර්මාණය කර දෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව පැත්තකින් ගරු ජනාධිපතිතුමාගේ පැත්තෙන් යෝජනා වුණා මේ ගත වෙච්ච වසර දෙක තුනක කාලේ අපිට විමධ්‍යගත මුදල් ප්‍රතිපාදන ලැබුණ නැහැ. අපි මන්ත්‍රීවරු විදියට, මහජන නියෝජිතයෝ විදියට පත් වෙලා දිස්ත්‍රික්ක වලින් ආවට මේ ගත වෙච්ච වසර ගණනාව තුළ කිසිදු සංවර්ධන කටයුතුකට අපිට දායක වෙන්න බැරිලා තිබෙනවා. විමධ්‍යගත මුදල් ප්‍රදේශවල බලාපොරොත්තු වෙන ප්‍රදේශවල විවිධ යටිතල පාසුකම් සහ විවිධ සංවර්ධන, විවිධ ප්‍රජා සේවාවන් කරන්න අපිට බැරි වුණා. හැබැයි මෙවර යෝජනා කරලා තිබෙනවා ගරු ජනාධිපතිතුමා විමධ්‍යගත මුදල් විදියට ලබා දෙන්නේ. ඒකදී හැබැයි මම යෝජනාවක් කරනවා ආණ්ඩු පක්ෂයට විතරක් නෙවෙයි, ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් නියෝජන වෙන විදියට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ඒ මුදල් යොදවද්දී ඒ දිස්ත්‍රික්කයට අදාළ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ට ඒ යෝජන අරගෙන ඒ සාධාරණ තීටු කරන්න කියලා ගරු ජනාධිපතිතුමාගේ මම ඉල්ලීමක්
කරනවා.
හොඳයි ගරු මූලාසනාරූඪ කර්මන්තුමිනේ. ඒ නිසා මම හිතනවා අපට ඒ කියන කටයුත්තත් ඒ ආකාරයට කරගන්න ඕන. ඒ වගේම මම විශේෂයෙන් මතක් කරන්නට ඕන නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ මැතිවරණ කොට්ටාසේ ඌව පළාතෙන් ආරම්භ වෙන වලපනේ තෙරිපෑ හරහා දිවෙන මාර්ගයේ රන්දනිගලට සම්බන්ධ වෙන මාර්ගයේ දැන් විශාල වැඩ කොටසක් අවසන් වෙලා තිබෙනවා. තෙරිපෑ හිඟුරේවල මාර්ගය විශාල වැඩ කොටසක් අවසන් කරලා ඒ පවතින්නේ අවසාන අදියරේ. නමුත් ඒ ව්‍යාපෘතියේ කාලය අවසන් වෙච්ච නිසා ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරපු කොන්තරක්කරු ඒ කටයුත්ත නිමා කරලා සමු අරගෙන තිබෙනවා. ඒ නිසා වලපනේ මැතිවරණ කොට්ටාසේ ප්‍රධාන අවශ්‍යතාවයක් ප්‍රධාන අවශ්‍යතාවයක්. ඒ ප්‍රධාන අවශ්‍යතාව වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු වෙන්නට ඕනේ වලපනේ ඌව පළාතෙන් ආරම්භ වෙන මේ මාර්ගය, තෙරිපෑ හිඟුරේවැල මාර්ගය, රන්දෙනිගලට සම්බන්ධ වෙන මාර්ගයේ තව කුඩා පියවරක් තිබෙනවා. ඒ කුඩා අවසාන අදියර සාර්ථක ලෙස අපට නිමා කරලා දෙන්න ඒකට අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න කියන ඉල්ලීම විශේෂයෙන්ම කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ කියන අයවැය කියන කාරණයේදී අපි තව තරුණු යෝජනා විශාල ප්‍රමාණයක් තිබුණත් ඔබතුමිය අපහසුතාවයට පත් වෙන නිසා 2024 වසර අපේ රටේ ජනතාවට ජයග්‍රහණය ලැබෙන්නට ඕන වසරක්. අපි කවුරුත් එකට එකතු වෙලා මේ පොදු අභියෝග පියමං කරන්නට ඕන, ජයග්‍රහණය කරන්නට ඕන කියන ප්‍රාර්ථනය සමගින් මගේ කතාව අවසන් කරන බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.